ශබ්දය මුල් කරගෙන තමයි මේ වාක්‍ය ඔක්කොම මේවා කළේ. ත ශබ්දය මම ඊට පස්සේ ඒ ශබ්දය වෙනස් කරනවා. වෙනස් කරලා කියනවා ඒ ටික කියන්න. ඊට පස්සේ ගිම ශබ්දය. තේම අයම් පුරිසෝ රුක්ඛංචින්දු. දැන් ගිම ශබ්දය ගත්තම ඔය ත ශබ්දය වෙනුවට සෝ කියලා තියෙන තැනට එන්න ඕන ඉම ශබ්දයේ පුල්ලිංග ප්‍රථම ඒක වචන. දැන් මේ විභක්ති ටිකට තමයි මේ යටර දාලා තියෙන්නේ පිළිවෙලට. ප්‍රථම ද්විතිය තතිය කරණ චතුති පංචමී ඡට්ටි සප්තමී. ඊට පස්සේ ත ශබ්දයේ පුල්ලිංග ප්‍රථම පදේ තමයි සෝ කියලා තියෙන්නේ. ඒ පෙරලා ගන්න පොයේ වරණගිල්ල පොතේ ත ශබ්දය භාෂාව ternary පොත පෙරලා ගත්තා නම් හරි. හැටවෙනි පිටුව කොහමද ඒක තියෙන්නේ? පේනව නේද? සෝ තේ තං තේ තේන තේබි තේහි ඔය විදිහටනේ තියෙන්නේ. අන්න ඒ ටික අරගෙන තමයි මම මේ වාක්‍ය ටික හදලා තියෙන්නේ ඒක වචන බහුවචනයට. එතකොට ඒ ශබ්ද ටික යෙදෙන විදිය. පැහැදිලිද? එතකොට අපි ওই ටික කියවන් යද්දි ඔය දැන් බලද්දි එකපාර නිකන් මේක අමාරුයි වගේ තේරෙනවා. එතීම නෑ. ලේසි ඔක කියවන් යද්දි ලේසි. හරි. ඊට පස්සේ දැන් ත ශබ්දය අයින් කරලා ඊට පස්සේ මම වෙන ශබ්දයකින් මේක කියන්න දෙනවා. තේරුණාද? දැන් ඉම ශබ්දය ඒ වෙනුවට ඉම ශබ්දය දාලා කියනවා. පැහැදිලිද? අන්න එතකොට කොහොමද එන්න ඕන? ඒ විදිහට අපි පොඩ්ඩක් ඉස්සරහට බලාගෙන යමු. එතකොට මේ ටික ටික හුරු වෙනවනේ. නේද? හරි. ඊට කලින් අපි අභ්‍යාසයේ තික්මන්ට ඉවර කරලා ඉමුද? නේද? අලුත් අභ්‍යාසයේ මේ කොටස ඉවර කරලා මේකට යනවද නැත්නම් මේක කතා කරලා ගියොත් ලේසි වෙයි නේද අභ්‍යාසයේ? එහෙම හොඳයි නේද? මේක කරලා අපි එහෙමනම් අභ්‍යාසයට යමු. එතකොට ඒකේ වැඩි ප්‍රශ්න ඉන්නේ නැති වෙයි. හරි. මේ ටිකේ තේරුම් අපි ඉක්මනට හැමෝම පොදුවේ කියාගෙන යමුද? පාලි වාක්‍ය කිව්ව සිංහල තේරුම කිව්වා. දැන් සෝ පුරිසෝ ඒකෙම බහුවචනේ අනිත් පැත්තේ තියෙන එකත් ඒ ගාම කියන් ගියා නම් ලේසි. දොර දැන් උතන අර ඉරි ගහලා තියෙන්නේ මං යටින් ඒ විභක්තියට අදාළ පදේ. ත ශබ්දයේ ඒ විභක්තියට අදාළ පදේ විශේෂණ පදේ විදිහට යෙදිලා තියෙන අවස්ථාව විශේෂ්‍ය පදෙත් එක්ක තමයි ඉර ගහලා තියෙන්නේ. පැහැදිලිද? ඒ ටික තමයි ත ශබ්දයට අදාළව ඒක වචන බහුවචන වල වෙනස් වෙලා තියෙන්නේ. හරි නේද? හරි. එහෙනම් කියාගෙන යමු ඉතුරු ටික.
මනසෝ ආනං රුක්ඛං චින්දති. මනුෂ්‍යයා
කපයි. මිනිසා ඒ ගස කපයි. ඒක වෙන් වෙන්න ඕන වචන දෙක ටිකක් ඈ. තේරුකේ. නෑ මනුස්සෝ කියලා ඒක වචනින් නේ
තියෙන්නේ.
මනුස්සෝ තේරුකේ.
මනුෂ්‍යයා
ඒක කර්මකාරක වාක්‍යයක්. ඒ නිසා අපි ඒකේ අර්ථය මං කියන්නම්. තේන මනුස්සේන ඒ මිනිසා විසින් රුක්ඛෝ චින්නෝ ගස කපනා ලද්දේය. මේක කර්මකාරක කිතක පදයක් යෙදিলা හැදුණු වාක්‍යයක්. කර්මකාරක ආඛ්‍යාත පදයක් නෙවෙයි කිතක පදයක් තමයි චින්නෝ කියලා කියන්නේ. එතකොට ඒ වගේ තැනකත් කර්මකාරක වාක්‍යයක් තමයි යෙදෙන්නේ. කර්මකාරක විදියට කතරූපදී අනුක්තව තියෙන්නේ තතියාවේ. ඒව අපි ඉස්සරහට කතා කරනවා. ඒ නිසා තමයි ඒක මං කිව්වෙ තේරුමේ. හරි.
හේහි මන්දේහි රුක්කෝ චින්නෝ.
ඒ රුක්කෝ කියන පදේ දිහා බලාගෙන තමයි කිතක පදෙත් තියෙන්නේ. රුක්කෝ කියන පදේ ප්‍රථම ඒක වචනෙන් තියෙන්නේ. චින්නෝ කියන පදෙත් ඒ නිසා මොකද ඒක කිතක නාම පදයක්. ඒකත් තියෙන්න ඕන ප්‍රථම ඒක වචනෙන්. අපි ඒවා පස්සේ කතා කරනවා. ඒ වගේන දැන් හිතන්න එපා. අර තේන මනුස්සේන කියන ටික තේරුණා නම් ඇති මේක තතියයි කියලා. හරි. ඊතර ටික අපි පස්සේ කතා කරමු. තේහි මනුස්සේහි ඒ මිනිසුන් විසින් රුක්කෝ චින්නෝ ගස කපනා ලද්දේය. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද කත්‍රෝපදේ අනුක්ත නිසා අනුක්ත කත්‍රෝ වෙනස් වුණා කියලා අර රුක්කෝ චින්නෝ කියන එක වෙනස් කරන්න ඕන නැහැ. පැහැදිලි නේද? ඒ රීතිය අපි පස්සේ කතා කරනවා කර්මකාරක වාක්‍යවලදී.
මනුස්සෝ මනුස්සෝ
මිනිසා කියලා කියන්නේ ලේසි වචනේ. ඒ පොරොවෙන් ගසක් කපයි හරි ගස කපයි හරි හරි ඒක ඒකනම් හදාගන්න ඕන චින්දති ඒක මනුස්සෝ නෙවෙයි මට මතක විදියට මනුස්සා කියලා නේද ලිව්වේ මම මනුස්සා කියලා ඇත්තේ ඔයක මනුස්සා තියෙන්නේ
මිනිසුන්
ගසක් කපති කපති කපත්
උපාසකෝ තේසං යාචකානං දානං දේති උපාසකයා ඒ යාචකයන් දානං
දෙයි දෙයි ඒක වචනින් දෙයි ව්‍යාද කියලා කියන්නේ වැද්දට කියන නම ව්‍යාදෝ තම්හා වනම්හා ආගච්ඡති වැද්දා ඒ කැලෑවෙන් ඒ වනයෙන් එයි හරි
ව්‍යාදා තේහි වනේහි ආගච්ඡන්ති වැද්දෝ ඒ වනේ
වනේ යන්න වලින් එහෙම නැත්නම් කැලෑ වලින්
තස්ස පොරිසස්ස පුරෝහිතී
පුත්‍රයෝ එහෙම නැත්නම් පුත්තු ඒ පුරුෂයන්ගේ පුත්තු සෙල්ලම් කරති කරත් හරි කරති හරි
ආදරයෝ තස්මින් ගුරුවරයා
හරි ඒ ටික පැහැදිලිද දැන් මේ යෙදුණු විදිය අපහැදිලි තැනක් මොනවා හරි තියෙනවා නම් ඉක්මනට අහන්න බලන්න දැන් ඔය හැමතැනකදීම ඔය වාක්‍යවලදී විශේෂණ පදයක් විදිහට තමයි සර්වනාම පදේ යෙදিলা තියෙන්නේ. එහෙම නැතිව ඔය පුරිසෝ රුක්ඛං ඒ වගේ ඒ පදේ නැතුව අපි ඉක්මනට අර්ථ කියාගෙන යමුද බලන්න. විශේෂණ පදයක් නොවි සර්ව ශුද්ධ සර්වනාමයක් විදිහට ওই වාක්‍ය කියවෙන්නේ. දැන් ඉර ඇඳපු එකේම ඒ පුරිසෝ රුක්ඛං ඒ විදිහට තියෙන පදේ නැතුව සර්වනාම පදේ විතරක් තියෙන්න අපි කියාගෙන යමුද බලන්න. ඔක්කොම නෙවෙයි එකක් දෙකක් අපි එක්කෙනෙක් දෙන්නේ කියමු. අරිය චිත්තයස්ම පටන් ගමු බලන්න පළවෙනි එක.
සෝ රුක්ඛං කිංද
ඉක්මනට තේරුමක් කියන්න.
ඔහු ගස කපයි.
ඔව්. ඒ තීමේ ගස කපයි. තේජානන්දයස්ම
ඒ රුක්ඛං කිංද අන්ති.
හා.
ඔහු ගස කපයි.
ඊළඟ එක.
මනුසෝ රුක්ඛං කිංද
රුක්ඛං නේ රුක්ඛං කයින් කරලා කියන්න. සර්වනාම පදේ දාලා.
මනුසෝ රුක්ඛං කිංද.
හා. කිය.
මොකද?
කපා. තේ තන් කියන එක පරිවර්තනය කරගෙන.
එය.
මිනිසා එය කපයි. ඊළඟ එක. මනුස්සෝ තේ චින්දති. මනුස්සෝ තේ චින්දති. ඒවා. ඒවා. එය කියන එකේ දැන් මිනිසා ඒවා කපයි. පැහැදිලි නේද? අරකේ බහුවචන ගත්තෝ කියන්නේ. මේක නෙමෙයි එහා පැත්තේ. කියපු තැන තේරුණ නැද්ද? දුතියාවල බහුවචනේ දැන් කියන්නේ. මනුස්සෝ තේ රුක්ඛේ කියලා තියෙනවනේ. ඒකේ රුක්ඛේ කියලා අපි අයින් කරලා දැන් කියන්නේ.
මනුස්සෝ
තේ චින්දති. තේ කියලා කියද්දි එතන ඒවා කියන අර්ථය. පැහැදිලි නේද? රුක්කේ කියන පදේ නැති වුණොත් තේ කියන එකේ අර්ථය ඒවා. පැහැදිලි නේ? හා.
තේන රුක්කා.
තේන කියන බර.
තේන රුක්කෝ චින්නෝ.
හා.
ඕන් ඉසි.
ඔහු ඉසි. ඒක වචන.
ඔහු ඉසි ගස කපන ලදි.
ආ ගස කපන ලදි. ඊළඟ එක. තේහි රුක්කෝ චින්නෝ.
තේහි රුක්කෝ තේහි රුක්කෝ චින්නෝ.
හා.
ඕන් විසින් ගස කපන ලදි.
හා.
මනුස්සෝ තේන රුක්ඛං චින්දති.
හා.
මනුස්සයා එයින් ගස කපයි.
ඔව්. එය කරන කොටගෙන එයින් කියන අර්ථය. හරි. ඊළඟ එක. ඒකේ බහුවචනයි. මනුස්සා තේහි රුක්ඛං චින්දಂತಿ. මනුෂ්‍යයෝ ඒවායින් ගසක් කපති. පැහැදිලි නේද? ඒවා කරන කොට ගසක් කපති. ඊළඟ එක.
උපාසකෝ තේසං දානං දේති. උපාසකයා ඔවුන්ට
ඔවුන්ට
ඔවුන්ට දානය
දෙයි. හා.
යාදු
වනම්හා නේ වනම්හා කියලා ලයින් කරලා මේක කියන්නේ. මේ කියන්නේ සර්වනාම පදේ විභක්තිය තමයි කියනවා.
තන්නවා ආගච්ඡති.
හා.
වැද්දා ඒ වනේ.
ඔව්. වනේ කියලා අපි නොකිය. එතනින්.
එතනින්.
ඔව්. ඒ ඉන්න එහෙම නැත්නම් එතනින්.
ඒ.
ඒ.
යාදා තේහි ආගච්ඡanti වැද්දෝ ඉතනි.
ඔව් ඒ තැන් වලින්
එති
එති. හරි. ඊළඟ එක ආයේ මුලින්.
ආ මම දැස්ස. පස්ස පුරිසස්ස බුද්ධෝ කීලති.
ආ මම පුරුෂෝ නේ.
හරි. පස්ස බුද්ධෝ කීලති.
හා.
ඔහුගේ පුත්‍රයා ක්‍රීඩා කරයි.
හා.
තේසං පුත්තා කීලන්ති.
හා.
ඔහුගේ
පුත්‍රයෝ පුත්‍රයන් කිවොත් වැරදි ඈ. පුත්‍රයෝ උක්තපදේනි ක්‍රීඩා කරති. හා. ඊළඟ එක.
ආචාර්යෝ තස්මින්
පසීදති. හා.
ආචාර්යෝ ඔහු කෙරෙහි.
ඔව්. ගුරුවරයා ඔහු කෙරෙහි ඒක වචනේ නේ.
ඔහු කෙරෙහි පැහැදෙයි. හරි.
ආචාර්යෝ තේසු පසීදති. හා. ගුරුවරයා ඔවුන් කෙරෙහි පහදී.
ඔව් පහදී. හරිනේ නේද? ඊටගේ වෙන මොනවා හෝ ගැටලුවක් තියෙද ඔය ටිකේ? දැන් කතා කරපු ටිකේ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහන්න. නිහඬයි නම් ගැටලුවක් නැහැ. තියෙනවා නම් යහන්න කිව්වේ නැත්තම් මොනව අහන්නද නේද?
මේකේ
වගේද?
තස්ස මාත්‍යා යෝති නම් කියනකොට තස්සා.
හා ශ්‍රී ලිංගයේදී.
ඔව් තස්සා කියලා
නෑ ඕකේ මතක තියාගන්න තියෙන්නේ. දැන් මේ පදයක් මේ සරණාම පදේකුයි ඊට පස්සේ නාම පදයක් තියෙනවා. අපි උදාහරණයක් ගමුකෝ තස්ස කියන පදේම. තස්ස කියන පදේ තියෙනවා. ඊට පස්සේ ආචරියෝ හරි ඒ වගේ පදයක් තියෙනවා පිටිපස්සේ නාම පදයක්. එතකොට අපි බලන්න ඕන මේ දෙකම එකම ලිංගයි. එකම විභක්තියි. එකම වචනයේ තියෙනම් බොහෝ විට මේක විශේෂණ පදයක් වෙන්න පුළුවන්. හැම තැනමත් නෙවෙයි. ඒක වාක්‍යනම අපි ගලපලා ගන්න ඕන. බොහෝ විට මේකෙම විශේෂණ පදේ වෙන්න පුළුවන් මේක. ඒක වාක්‍යනම අපිට හිතලා ගලපලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි හිතමුකෝ තස්ස ආචරියස්ස කියලා තිබුණා කියලා. එතකොට අපි බොහෝ විට ඔකේ ඒ අවස්ථාවන් වල එක වෙනස් වෙන්න පුළුවන්. ඒ ගුරුවරයාගේ එහෙම නැත්නම් ඒ ගුරුවරයාට කියන අර්ථය තමයි ඉන්නේ. මොකද මේ දෙකේම ලිංග විභක්ති වචන සමාන නිසා. පැහැදිලිද? ඒ එකක් හරි වෙනස් වුණොත් මේකේ විශේෂණ පදයක් නෙවෙයි. හැබැයි මේක චට්ටි වෙලා තිබුණොත් ඇතැම් තැනක එහෙම එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක චට්ටියෙන් තියලා මේක වින විභක්තියකින් තියෙනවා. අපිට මේක ප්‍රථමාවෙන් තියනවා කියලා. එහෙම වුණොත් මේකත් විශේෂණ පදයක් තමයි. ඒකට කියන්නේ භින්නාධිකරණ විශේෂණ පදය. එතකොට අපි කියන්නේ ඔහුගේ ගුරුවරයා. ඒ ගුරුවරයා එහෙම නෙවෙයි. මොකද විභක්ති වෙනස් නිසා. ඒක තමයි අපි මතක තියාගන්න ඕනේ. ලිංග විභක්ති වචන වලින් මේ දෙක වෙනස් නම් ඒ තැනක අපි බලන්න ඕන ඒක තුල්‍යාධිකරණ විශේෂණ පදයක් නෙවෙයි. එහෙම නැතුව මේක චට්ටියක් වුණොත් අන්න ඒත් ඒ මුල් පදේ චට්ටියක් වුණොත් ඒත් මේක විශේෂණ පදයක් භින්නාධිකරණ විශේෂණ පදයක්.
ඉතින්
මේ කියලා එනවනම් තස්ස ඉන්නේ නෑනේ. එහෙමනම් ඉමස්ස.
ඉමස්ස.
ඉමස්ස එන්න ඕන. ඉමස්ස ආචාරියස්. එහෙමනම් මේ ගුරුවරයා. ඒ ශබ්දයට අනුව දැන් ත ශබ්දයේ අර්ථය ඒ කියන එකයි. ඒකේ වර්ණ කියලා හැදුණු පදේනේ තස්ස කියලා කියන්නේ. ඒ නිසා තමයි ඒ කියලා අපි කියන්නේ. දැන් ඉම ශබ්දයේ අර්ථය මේ කියන අර්ථය. ඒක වර්ණ කියලා චට්ටියේ හැදුණු පදේ තමයි ඉමස්ස කියලා කියන්නේ. ඒ නිසා තමයි මේ කියලා කියන්නේ. අපි බලන්න ඕනේ මේ පදේ හැදිලා තියෙන්නේ මොන ශබ්දයෙන්ද?
එතකොට ඉමස්මින් කියනොත්
ඔව් ඒකත් බලන්න ඕන. අපි හිතමුකෝ ආචාරියෝ ඉමස්මින් සිස්සස්මින් පසීදති. ගුරුවරයා මේ ශිෂ්‍යයා කෙරෙහි.
මේ
ඉම ශබ්දයේ අර්ථය මේ කියන එකනේ. හැමතැනම මතක තියාගන්න තියෙන්නේ තුල්‍යාධිකරණ විශේෂණ පදයක් විදියට මේ සර්වනාම පදයක් යෙදුනොත් ඒකේ මූල ශබ්දය විතරමයි මූල ඒකට අපි කියන්නේ
මේ කියලා.
මේ හරි ඒ හරි අර හරි මොකක් හරි ඒ ශබ්දයේ තියෙන මූල අර්ථය
තියෙනවනේ.
ඒක විතරයි කියන්නේ. තුල්‍යාධිකරණ විශේෂණයක් විදියට යෙදෙනවා. ඒකෙන් තුල්‍යාධිකරණ විශේෂණ කියන කතාව මම කිව්වා. මේ දෙකම සමාන විභක්ති වල යෙදිලා ඒ විශේෂණ විශේෂ සම්බන්ධයක් මේ පද දෙකේ තියෙනං ඒ තැනක අපි ඒ මේ අර කවර කුමන ඒ විදිහට කියනවා මිසක් ඒවා ආයේ වර්ණගලා එහෙම කියන්නේ නැහැ. එතකොට ඒ ශබ්දයේ ඒ වර්ණගිලා තියෙන ශබ්දයේ සිංහල මුල් අර්ථය තමයි කියන්නේ. මුල් අර්ථය විතරයි. පැහැදිලි නේ නේද? හරි අපි එහෙමනම් ওই ටිකම අපහු වෙන ශබ්දයකට දාගෙන යම්. එතකොට හුරු වෙයි. තව ටිකක් ඔකේ වෙනස. අපි එහෙමනම් ඉක්මනට ඉම ශබ්දයට ඉම කියලා කියන්නේ මේ කියන අර්ථය. ඒකේ වර්ණගීම පෙරලා ගන්නවා. හිම ශබ්දේ වර්ණෙකි. වර්ණෙකිල්ල පොත. හරි. හරි. එමුනා ඒක. මේ පොතේ හරි. කෝකෙන් හරි පෙරලා ගන්න. එතකොට මේ පුල්ලිංගයේ තමයි මේ ටික. තාම අපි මේ කියාගෙන යන්නේ පුල්ලිංගයේ.
මේ
ඉතින් මේ ත සබ්දයෙන් ගන්න ඩබල් වෙලා තියෙනවා මේ වගේ.
ඒ
කියන්නේ සෝ තේ
තේ තම් තම්
නේ තේ කියලා නම් ඉන්න පුළුවන්. ආ එහෙනම්
නේ
තේ වෙනවා. ආ ඔව් එහෙම තමයි.
තයන්න වගේ
තියෙනවා. නෑ තයන්න නයන්න තියෙනවා. නයන්න. ඒක තමයි. ඒක කිව්වනේ කියලා තියෙනවා. මේ පොතේ
තියෙන
ඔව් පෙරණි ඒ print කරන අකුරු වල නයන්නයි තයන්නයි සමහර විට ටිකක් එක වගේ. දැන් අලුතෙන් print කරනේ වගේ නම් ටිකක් වෙනස හොයාගන්න පුළුවන්. හරි. අපි එහෙමනම් ඉම ශබ්දේ දාලා කියාගෙන යමු බලන්න. අරිය චිත්තායස්. පළවෙනි එක.
ඉම
නෙවෙයි බලන්න.
I am පුරිසෝ රුක්ඛං චින්තති.
හා. කියන් තේරු.
මේ පුරුෂයා ගත කපයි.
හා. එතන ඉම ශබ්දය වුණාට ප්‍රථම ඒකපජන ඒක වචනයේදී පොඩ්ඩක් ඒකේ ඒක වචන විතර නෙවෙයි අතරම බහුවචනේ නම් ටිකක් ඒ වගේ ඒක වචනයේදී රූපය පොඩ්ඩක් වෙනස්. ඔය ඉම ශබ්දයේ පුල්ලිංග ශ්‍රීලිංග නපුංසකලිංග තුනේදීම තුනේම නෙවෙයි පුල්ලිංග ශ්‍රීලිංග දෙකේදී ඒ රූපයේ වෙනසක් වෙනවා. ඒක මතක තියාගන්න. රූපයේ පොඩි වෙනසක් තියෙනවා අයන් කියලා තමයි තියෙන්නේ. පුල්ලිංග ශ්‍රීලිංග දෙකේම අයන්. එතකොට මතකයි. මතක තියාගන්න ලේසි. ඉම ශබ්දය වුණාට ඒක ප්‍රථම ඒක වචනයේදී වර්ණගෙන්නේ අයන් කියලා. ඒ වෙනස මතක තියාගන්න. එතකොට ඉතින් ලේසි. හරි. අයන් පුරිසෝ රුක්ඛං චින්දති. මේ පුරුෂයා ගසක් කපයි. ගස හරි ගසක් හරි. හරි. ඊළඟ එක.
මේ පුරුෂයා රුක්ඛං චින්දති.
හා.
මේ පුරුෂයෝ ගස
කපත්. හරි. ඊළඟ එක.
මනුෂ්‍යෝ ඉමන් රුක්ඛං චින්දති.
හා.
මනුෂ්‍යයා මිනිසායි එහෙම ගස කපයි.
හොඳට බලලා කියන්න අර්ථය. දැන් එතකොට කලින් කියපු එකත් එක වෙනසක් නැහැ. ඈ. මේ ගස. ඉමං කියලා ඉම ශබ්දයෙන් කියන්නේ මේ කියන අර්ථය. තේරුණාද? එතකොට මේ ගස කියලායි කියන්නේ. හරි. මිනිසා මනුස්සෝ ඉමං රුක්ඛං චින්දති. මිනිසා මේ ගස කපයි. හරි. ඊළඟ එක
මනුෂ්‍යෝ මේ රුක්ඛං
චින්දති. හරි.
මනුෂ්‍යෝ මේ ගස්
කපත්. හරි.
ඉමිනා මනුස්සේන රුක්ඛෝ චින්නෝ.
හා.
මේ මනුෂ්‍යයා විසින් ගස කපන ලද්දේ.
හා. හරි.
මේදි මනුස්සේහි රුක්ඛෝ.
ඒ තැනක බී ගන්නවා නම් දෙකටම බී ගන්න එක හොඳයි වඩා. නැත්නම් ඒ අර වා අර කියාගෙන යන රටාව ටිකක් ගැළපෙනවා.
මේදි මනුස්සේදි රුක්ඛෝ චින්නෝ.
මේ මිනිසුන් විසින්
ගස්ස කපන ලද්දේ. මනුස්සෝ ඉමිනා පරතුනා දුක්ඛං චින්දති. මිනිසා මෙම පොරවෙන් ගසක් කපයි.
හා.
මනස මේ සාන
ඈ මොකද්ද ඔය දැන් කියාගෙන යන්න තියෙන්නේ? කරණ විභක්තියනේ. කරණ බහුවචනනේ නේද කියන්න තියෙන්නේ. හා.
මේ අරු සූරි.
හා. මේ පොරවෙන්ද?
පොරවයි.
හා.
ගස් කපයි.
ඔව්, ගසක් කපයි. හරි.
උපාසකෝ මාස්ටර් ආයතනස්ස දානා නැහැ.
හා.
උපාසකෝ ඉමේ ඉමේ සානං යාචකානං දානං දේති.
පොත වහලා කියනවනම් දැන් බලන්න ඕනේ මේ
උපාසකයා මේ යාචකයන්ට දානයක් දෙයි.
බලන්න ඕනේ මතකයි ඒත් බලනවා ගොඩක් කියලාට මේ මතක හරිද කියලා බලන්න. හරි.
ව්‍යාදි
ව්‍යාදෝ
ව්‍යාදෝ ඉමං
ඉමං හා
ඉමං හා වනං හා ආගච්ඡති
වැද්දා
වැද්දා මේ වනයේ එති
එයි
ව්‍යාදා තේවි
නෑ තේවි නෙවෙයි දැන් ඉම ශබ්දය අපි කියගෙන යනවා
ඉමේවි වනංගි
වනේබි
වනේබි ආගච්ඡන්ති වැද්දෝ මේ වනයෙන්
මේ කැලෑවලින්
කැලෑවලින් එති
එති. හරි. ඇතිනේ ඉතිරි දෙක තේරෙනවද? කමන්නේ ඉතිරි දෙකේ නම් කමන්න කියාගෙන යමුකෝ ඉක්මනට. හරි.
ඉමස්ස පුරිසස්ස පුත්තෝ කීලති. මේ පුරුෂයාගේ පුත්‍රයා ක්‍රීඩා කරයි.
හරි. ඉක්මනට කියාගෙන යමු. මොකද්ද වර්ණය ගීම ඉමස්ස කියන්න එකක් කිව්වම ඇති දෙකම ඕන්නේ මේ පුරුෂයන්ගේ පුත්‍රයෝ ක්‍රීඩා කරති. මන්ට දකිද්දි කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මේ ශිෂ්‍යා කෙරෙහි කියලා කියන්නේ අපි. පහදි. හරි.
ආචාර්යෝ මේසු සිත්‍රේසු පසින්.
හරි.
ආචාර්යෝ මේ
ගුරුවරයා
ගුරුවරයා ගුරුවරයා මේ සිසුන් කෙරෙහි
පහදි. හරි. ඒ ටික පැහැදිලිද? තව මොනවා හෝ අපැහැදිලි තැනක් තියෙද? ඉක්මනට තියෙනම් කියමු. මේ විදිහට ওই වාක්‍ය ටිකක් දාලා කියන්න හුරු වෙන්න. අපි ඔක්කොම දැන් කතා කරන්න ගියොත් ටිකක් වෙලා යයි. ඒ නිසා නේද? හැම එකම අවශ්‍ය නැහැ. ඒ විදිහටම ඉතිරි ශබ්දවලටත් අපි ඔතෙන්ද කිං ශබ්දය ඒකත් දාලා
දැන් ආචාර්යෝ තස්මින් සීසස්මින්
සිත්සස්මින්
මේ ගුරුවරයා මොවුන් කෙරෙන් ශිෂ්‍යයා කෙරෙහි පහදී කියන්නේ
මොවුන් කෙරෙහි ඒකේ අර්ථය ඒකට මොන අර්ථයක්ද ඒ කියන්නේ වාක්‍ය
මොවුන්
කෙරෙන් නෙවෙයි කෙරෙහිනේ
කෙරෙහිනේ එහෙම කියන්නේ එහෙම ඉන්නේ
නැද්ද මෙහෙම ගන්න පුළුවන් ඒත් එහෙනම් බහුවචනෙට එන්න ඕනේ ඒක වචනෙන් આવොත් එහෙම ගන්න බෑ මොහු අතරින් කියන අර්ථේනේ අතරින් කියන අර්ථේ බහුවචනෙට එන්න ඕනේ පිරිස
එහෙම එන්න පුළුවන්
මෙයා අතරින් කියලා ගන්න බෑනේ එක්කෙනෙක් අතරින් කියන්න බෑ
එතකොට තුන්ල්‍යාදි කරන්නේ නෙමෙයි බින්ල්‍යාදි
බින්නාදි කරන වෙනවා බහුවචනමු තුන් එතකොට තුල්‍යාදි කරන නෙමෙයි එහෙම යෙදෙන්න පුළුවන් ආචරියෝ තේසු ඒත් ගැලපෙන්නේ ඔවුන් අතරින් ශිෂ්‍යයා කෙරෙහි පැහැදිලි කියපුවම ඒත් ගැලපෙන්නේ ඒක ඉතින් අවස්ථාව අනුව සලකලා ගන්න මේ තැනක අර්ථය එන්න ඕන මේ විදිහට හරි ප්‍රකට අර්ථය හරි අපි එහෙමනම් කිං ශබ්දයක් දාලා ඉක්මනට ඔක්කොම නැතුව කීපයක් මං කීප දෙනෙක්ගෙන් විතරක් අහන්නම් කියාගෙන යමු කිං ශබ්දය ප්‍රථමාව කියමු බලන්න කිං ශබ්දයේ තේජානන්දයස්ම කිං ඡබ්දේ ප්‍රථම ඒක වචනේ මොකද්ද?
කෝ
කියමු බලන්න එහෙනම්.
කෝ සෝරුකන්
හා එහින්නේ හයියෙන් කියන්නේ
කවර
කවර පුරුෂයෙක් ගස කපයිද? දම විචය ඇති
ඒ පුරිසා රුක්කන් චින්දන්ති කවර කවර පුරුෂයන්
පුරුෂයෝ කියලා ප්‍රථමව කියන්නේ
ගස්ස කපත්
කපත් සුගතවන් ඒක මෙතන දීලා තියෙනවා පොතේ දීලා
තියෙනවා
ක අර වරහන් ඇතුලේ දාලා තිබුණේ මුල මූලය කිං කියලා 57 වෙනි පිටුවේ නේද? ඒකනේ. ඒවා ඉතින් ඔක්කොම ඉතින් මෙතන කියන්න අමාරුයි. ඒ නිසා තමයි දැන් අර ය ශබ්දය දීලා ඒ විදියටම මේ ටිකත් වර්ණගෙනවා කියලා කියලා තියෙන්නේ. හරි. ඒ විදියටම තමයි වර්ණගෙන්නේ. වෙනසක් නැහැ. හරි. කෝකේ කංකේ ඒ විදියට. හරි. සුගත වංශයස්ම
මනුස්සෝ කං රුක්කං චින්දති. මනුස්සයා කවර ගස කපයිද?
ඔව් කවර ගසක් කපයිද? ඊළඟ එක ගිනසිරියයස්ම ဒုတိය බහුවචන නේද? බලන්න ඉන්න ඕන දැන් කොතනද යන්නේ කියලා. ဒုတိය බහුවචන.
මනුස්සෝ කේ රුක්කේ කින්දති.
හා.
මනුස්සයා
කවර ගස්
කපයි.
ද. ඊළඟ එක රුක්කෝ චින්න කපන ලද්දේද අතීතාර්ථයක් එකේ තියෙන ඒවා අපි පස්සේ කතා කරනවා තාම කිල්ලා නැහැ. ඊළඟ එක කිමු බලන්න
කේහි මනුස්සේහි රුක්කෝ චින්නෝ කවර මනුෂ්‍යයන් විසින් ගස කපන
මනුස්සෝකේන පරසුනා රුක්කං චින්දති. මිනිසා
දැන් මේ දෙක එකට යන්නේ. කේන පරසුනා කියලා දෙක එක විභක්තියෙන් යන්නේ.
කුමන
පොරවකි?
ගසක් කපයිද?
කපයිද?
මනුස්සා කේහි පරසුහි රුක්කං කින්දන්ති. මනුෂ්‍යයෝ කුමන පොරවන් වලින් ගසක් කපයිද?
මේක අපි රතනානන්ද ආයස්ම
උපාසකෝ
කියන් හරි
අස්සේ යාතිකස්ස දානං දී උපාසිකිනෝ
උපාසකයා
උපාසිකයා කුමන යාචිකයන්ට
දානිය දී හරි පබෝදානන්ද ආයස්ම ඉනන්
පාසකෝ කේසං යාචකානං දානං දේ පාසකවරු
එහෙමද තියෙන්නේ
පාසකය කුමන යාචකෝ යන්ත දන් මෙ
දානයක් දෙයිද ඒක වචනේ තියෙන්නේ උපාසකෝ
පාසකවරු
උපාසකෝ ඒක වචනේ තියෙන්නේ
උපාසකයා මොකද
දන් දෙන්නේ ඇයි කියන අතේද? කස්මා. එතකොට කස්මා කවර හේතුවකින් මොකක් නිසා කියලා තියෙනවා. හරි.
කවර
හේතුව. ආ. තව එකේ මොන හරි ගැටලු තියෙනවා අහන්න බලන්න ඉක්මනට. ඊට පස්සේ හැමෝම එකට කියාගෙන යමුද? නැත්නම් වෙලා යනවා. ඒ නිසා
ප්‍රශ්නාර්ථයේ
ප්‍රශ්නාර්ථය. එතකොට ඒ කතම කතර කියන શબ્දත් ප්‍රශ්නාර්ථයේ ඉදින්නේ. කතම කතර. අපි ඒක શબ્දය දාලත් එකක් දෙකක් කියාගෙන යමුද? ඒක શબ્දය දාලා අපි චට්ටිය කියමු බලන්න. ඒක. අරිචිතයස්. මේක විතර.
ඒකස්ස
ඒක ඒක.
ආ ඒකස්ස පුරිසස්ස උත්තෝ කීලති.
ආ.
එක්තරා පුරුෂයෙකුගේ පුත්‍රයා ක්‍රීඩා කරයි.
හරි. ඒකේ බහුවචනේ තේජානන් සප්තමී බහුවචනේ තේජානන්දයස්ම. ඒක શબ્දය එතෙන්ද ගැලපෙනවා ටිකක් අඩුයි. ඒක શબ્දයේ අර්ථ කීපයක් තියෙනවා. අපි ඒක බොහෝ විට ඒක වචනයට තමයි බහුල වෙ යෙදෙන්නේ. ඒ නිසා අපි ඒක වචනින් කියමු. ඒ කස්මි. එක් ශිෂ්‍යයෙක් කෙරෙහි කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක්තරා ශිෂ්‍යයෙක් කෙරෙහි කියලා කියන්නත් පුළුවන්. එතකොට ඔය ඒක શબ્දයේ අර්ථ ගණනාවක් තියෙනවා. ඒවා ඔක්කොම අපි දැන් කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ ඇතැම් තැනක කොහොමද බහුවචනීය දෙන අවස්ථාව. මම පොඩ්ඩක් බලලා කියන්න. බහුවචනේ තියෙන්න පුළුවන් ඒක શબ્දය. එතන එක්කෙනෙක් කෙනාත් එම නෙවෙයි ඈ. එකලාව කියන වගේ අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අසහාය අර්ථය. තව සහායකෙක් නැතිව එහෙම අර්ථයකුත් තියෙනවා. ඒකච්චේ කියන පදේ හැදෙන්නේ ඒ විදිහට. ඒකච්චේ ඇතැම්හු කියන එකයි අර්ථය. ඒකච්චෝ ඇතැමෙක් ඒකච්චේ ඇතැම්හු බහුවචනේ යෙදෙනවා ඒකෙන්.
බොහෝ දෙනෙක් අතරින් කියන්නේ
කොහොමද?
ඒකේ බහුවචන එක්තරා බහුවචන
පුළුවන්. ඒකච්චේසු ඇතැම්හු අතරින්.
කාරණා ඒකෝ ඒකයි කියනවා. ඒකෝ ඒකයි.
ඒ ඒකාය පදේ ශ්‍රී ලිංගයි. තතියා ඒක වචනයි. ඒකෝ එක් පුරුෂේ. ඒකාය එකියක සමග. ඒකෝ ඒකාය එකියක සමග. රහෝ නිසජ්ජං කප්පේය. රහසිගතව හිඳීම කරන්නේ. වැදගත්. ඒකාය. එතකොට සහ අර්ථ තතියා පදයක්. සහ පදයක් එතන නැහැ. සහ අර්ථය යෙදෙනවා. ඒකෝ එකෙක් ඒකාය එකියක සමග. එහෙම තමයි යෙදෙන්නේ. හරි. හරි. තව શબ્දයක් අපි කීපයක් කතා කරා යනවා. ඇති නේද ඒකට? උදාහරණ ඇති. අපර શબ્දය අපි කියමු බලන්න. අපර શબ્දයේ කොහොමද? චතුත්ති ඒකවචනී. අපර શબ્දයේ චතුත්ති ඒකවචනී. කියමු බලන්න ධම්ම විචේ ආයස්ම මේක ත ශබ්දේ වෙනකොට අපර ශබ්දේ යොදලා
මොකද උපාසකයා අන්‍ය
සුගතවංස ආයස්ම කියමු බලන්න. සප්තමී බහුවචනි.
ආචාර්යෝ අපරේසු සිස්සේසු පසීදති. ආ ගුරුවරයා පසු සිස්සේ
පසු නිවි. ඒ ඔතෙන් ගැලපෙන්නේ.
අන්නේ සිස්සයන්ට
ඔව් කෙරෙහි
කෙරෙහි පැහැදි
පැහැදි. ඇති. තව එකේ මොනවා හෝ ගැටලු දැන් තියෙනම් අහන්න. ඒ શબ્දයේ යෙදෙන තැනක් අසුවල් එක කියන්නේ කොහොමද කියලා ගැටලුවක් වගේ හිතෙනවා නම් අහන්න.
අර දැන් පුද්ගලයෙක් ගත්තොත් අන්නේ කියලා ගන්නවා.
නිසාව
කෝ ගත්තොත් බට.
බට කියනවා.
පසු කියන්නේ
ඒකෙන්. පසුව. අපරේණ සමයේ. පසු කාලික.
කාලයකනේ කියතියි.
ඒ එතනදි විතරක් නෙවෙයි ඊයේ දෙන එක තැනක් ඒ. පසු කාලෙක අපරිණ සම. අන්නේ කෙනාටත් ගන්න පුළුවන්. අන්නේ කාලෙක පසු කාලෙක කියන එක අපරිණ සමය. හරි.
කුමක් ආරම්භයද කියලා?
ඔව්. කුමක් නිසා කුමක් හේතුවෙන් කියන අර්ථ.
දැන් මෙතන
පංචමී කස්ම කවර හි
මේ දොරටින් වාසේ තියෙන අපරෝ අයින්නස්ස වාපියන් කියන ඒක මොකද බටේෙන් දාන්නේ
කොතනද
මේ
18
59 59
ඔව් 18 වෙනි එකද
ඔව් 18 වෙනි දොරටින්
දොරස්
අපරෝ අයින්නස්ස
අයින්නස්ස අනිසං වාපියන් මහත්වා
ඔව්
එතකොට කොහොමද බටහිර කියන අර්ථයකට ගත්තොත් කියන්නේ ප්‍රථම ඒක වචනේනේ ඔය කියන්නේ
ඔව්
බටහිරයා කියලා කියන්නේ ගැලපෙන්නේ
නැහැ.
එතකොට අන්‍යෙක් කියන අර්ථය. අනෙකෙක් කියන අර්ථය. අන්‍යෙක්
කියන්නේ
අඤ්ඤිසං වාපියං. අඤ්ඤිස කියන පදේ වාපි පදේ ස්ත්‍රීලිංග නිසා ස්ත්‍රීලිංග සප්තමී ඒකවචන පදයක්. අඤ්ඤිසං වාපියං. අඤ්ඤ ශබ්දේ. එතකොට එක්තරා නෑ නෑ එක්තරා වැවක එක්තරා වැවෙක්හි එතකොට වාපි ශබ්දයේ ස්ත්‍රීලිංග නිසා තමයි අඤ්ඤ ශබ්දයත් ස්ත්‍රීලිංගෙට ගිහින් තියෙන්නේ වාපියං කියලා එක සප්තමී ඒකවචනෙන් තියෙන නිසා තමයි අඤ්ඤිසං කියලා අඤ්ඤ ශබ්දයේ සප්තමී ඒකවචනෙන්
තියෙන්නේ
වැවෙක්හි එක්තරා වැවෙක්හි හරි නේද හරි අපි ඒක ඉස්සරහට කතා කරමු. තව එහෙමනම් මේකේ ශබ්ද කීපයකට දාලා කතා කරන්න වෙයිද? ඇති. අපි ස්ත්‍රීලිංගිරත් ඔක එහෙමම ඔහොම දාගෙන කතා කරගෙන යමු. නපුංසකලිංගිර අවශ්‍ය නැහැ. ස්ත්‍රීලිංගයේ ඉක්මනට ශබ්ද කීපයක් කතා කරගෙන යමු. දැන් ඔය සෝ පුරිසෝ කියලා තියෙන එකම පුරිස කියලා තියෙන තැන්වල කන්‍යා කියලා දාලා එහෙම නැත්නම් වනිතා කියලා දාලා අපි වාක්‍ය කියවමු බලන්න. සෝ පුරිසෝ කියන එක වෙනුවට පුරිස ඡබ්දයෙන් තියෙන එක වෙනුවට කන්‍යා කියලා දාලා කියාගෙන යමු. විභක්තිත් ඒ විදිහට වර්ණගලා කියන්න ඕන. දැනට ඉතින් පොත පෙරලා ගත්තත් කමන්නේ. එහෙම නැතුව කියන්න වුණාට හුරු කරගන්න ඕන. හරි පළවෙනි එක අරි චිත්තස්ම.
සා වනිතා රුක්කං ඉන්දති.
හා.
සා මේ ඒ වගේ ඒ හේ ස්ත්‍රිය ගස කපයි.
හරි. කවුද? ධම්මවිචේ ආයසම බහුවචනේ. නැත්තම් දැම්ම කට්ටිය හදාගෙන ඒකට නේද? ධම්මවිචේ.
තා කන්‍යා රුක්කන් රුක්කන් චින්නන්ති ඒ කන්‍යා වෝ ගස
කපති හරි එතකොට ඒ තැනක අර වෙනස් පදේ කියනවා නම් වඩා හොඳයි කන්‍යා යෝ කියන පදේ දැන් කන්‍යා කියන එක ඒක වචනේ තියෙන නිසා අර වෙනස් පදේ කියනවා නම් වඩා හොඳයි කමන්නේ හරි උත්තරේ හරි ඊළඟ එක සුගතවංස ආයස්ම කියමු බලන්න ဒုတိယයක
Mm-hmm.
කඤ්ඤා.
ඒක නම් හැබැයි ඒක ඉතින් ဒုတိယවට දැන් ဒုတိယ තං රුක්ඛං කියන පදේනේ අපි ගන්න ඕනේ. අපි ඒ නාවා කියන පදේ ගමු. ඒ නැව චින්දති කියන එක ගැලපෙන්නේ නැහැ ඒකට නේද? ඒ නැවට යයි කියලා අපි කියමු. ඒ නැවට යයි. ဒုတိယ. ඒ නැවට කියන පදේ එතකොට ဒုတိယ වෙන්න ඉන්න ඕනේ ශ්‍රීලිංග පදේ. කන්‍යාව කපයි කියලා. ඒ කන්‍යාවව කපයි. එහෙමද? පුළුවන්. ඉතින් කියන්න පුළුවන් වාක්‍ය කමන්නේ. අපි ඒක ගැළපෙනවා මන්දි නිසා. කමන්නේ. කියන්න පුළුවන් උත්තරේ හරි.
කන්‍යාව
කියන්නේ මේ රුක්කන් කියන
මනුෂ්‍යෝ ඒකේ
විදිහට ඒක වෙනස් වෙන්නේ
නැහැ. මනුෂ්‍යෝ තන් නාවායෝ
හරි. තන් කියන්නේ ශ්‍රීලිංගය. හරි. ශ්‍රීලිංගය තන් කියලා යේ. ဒုတိය එක වචන වෙනස් වෙන්නේ.
නාවායන්
එහෙමද තියෙන්නේ? ဒုတိය?
ဒုတိය.
ඒක වචන නාවන්. නාවා නාවා නාවායෝ නාවන් නාවා නාවායෝ
නාවන්
තන් නාවන්
එහෙමයි තන් නාවන් චින්දති මනුෂ්‍යයා ඒ නැව කපයි
අපි කිව්වේ ගච්ඡති කියලා ගම් කියලා ඒ නැවට හරි තමයි
ගච්ඡති යෝ
ඒ නැවට යයි හරි තමයි හරි ඊළඟ එක කියමු බලන්න ආත්ම විනය සුද්ධිය
වනිතායෝ තා
නෑ ඒක අපි මනුස්සෝ කියලාම කියමු
ආ මනුස්සෝ
මිනිසා ඒ නැව් වෙත යයි ඒක න එක්කෙනෙකුට යන්න අමාරු කමන්නේ එකක් එකට ගිහිල්ලා ආය අනිකට යනවා නේද හා
තා නා
තා නාවායෝ
තා නාවායෝ
එහෙම නැත්නම් තා
නායෝ
නා ඔව් එහෙම කිව්වත් හරි තා නාවා කියලා කිව්වත් හරි ဒုတိය බහුවචනෙනි කඤ්ඤා ශබ්දේ වගේ නාවා ශබ්දේ වර්ණගින්නේ පැහැදිලි නේද එතකොට නාවා නාවා නාවායෝ නාවන් නාවා නාවායෝ හරිනේ එතකොට ဒုတိය බහුවචන දෙන්න ඕන තා නාවායෝ ගච්ඡති මිනිසා ඒ නැව් වෙත යයි හරි ඊළඟ එක පොඩ්ඩක් ඉඳගෙන කියන්න ඒක නම් කන්‍යා පදයෙන් කියන්න පුළුවන් කන්‍යා ශබ්දයෙන් ජිනතිරියස්ම තතියායක
ආය මරිතාය
හා හිතන් දෙන්නේ ඉතින් අරකම වෙනස් කරලා කියන්නේ ඔව් වනිතාව 20 ගස කපන ලදී
හා
බහුවචනේ ගෞතම වංශය අස්ම බලන්න තා ශබ්දයේ
තාහි
මණිතාහි මේ තාහි මණිතාහි රොක්කෝ චින්නු හා ඒ කාන් මේ පදේ වෙනස් දැන් ඉරිගහපු පදේ තමයි වෙනස් වෙන්න ඕනේ ඉරිගහපු පදේ තමයි ලිංගය වෙනස් වෙන්න ඕන අනිත් ඒවා වෙනස් වෙන්න ඕනේ ඒක තියෙන විදිහටම කියන්න ඒ වෙනුවට ස්ත්‍රී පදයක් දාලා අපි වනිතා කියන පදේ දාලා කියමු උපාසක තුමා ඒ වනිතාවට දානයක් දෙයි කියලා කියන්නේ වනිතා ය වනිතාය දේති. හරි හරි. ඊළඟට කී කිම බහුවචනේ කියමු.
පාසකෝ වනිතා වනිතා
නා මුල් එකක් කියනවා තෝ ශබ්දයේ
පාසකෝ වනිතා නා
තා සං වනිතා නා
වනිතා තා යා යාචකා
නා නේ තා ඒ ඒ දෙක වෙනුවට තමයි අපි ඒ ඉරිගහව පද දෙක වෙනුවට ශ්‍රී ලිංග පදයක් දානවා. තේසං යාචකානං කියන එක වෙනුවට
වනිතා
තාසං වනිතානං
කියන දාන
උපාසකතුමා
උපාසකතුමා වනිතා
ඒ වනිතාවන්ට
දානය දෙයි.
අපි ගංගා ශබ්දය දාලා පංචමී එක වචන කියමු බලන්න නේ.
පංචමී එක වචනේ
කො ගංගා ශබ්දය දාලා.
ව්‍යා ව්‍යාදෝ තම්
තේ ශබ්දයේ එතකොට ශ්‍රී ලිංග පදේ ඉන්න ඕන.
තම්
නෑ එහෙම ඉන්නේ නෑ. ඒක ලේසි නේද?
තාවන්නේ
මේක බලලා හරි නේද? තේ ශබ්දයේ ශ්‍රී ලිංග පදේ කොහොමද හැදෙන්නේ?
හරි.
ලේසියි ටික.
සම්පන්න.
ඒ පුල්ලිංග නපුංසක ලිංගද කියන්නේ තම්හා කියලා හැදෙන්නේ. කොහොමද හැදෙන්නේ සුගතවන් සස්ම? තාය කියලා හැදෙන්නේ පද. තාය.
තාය ගංගාය.
ආගච්ඡති.
ආගච්ඡති.
වැද්දා.
වැද්දා ඒ ගංගින්
ගංගෙන්.
එයි.
එයි.
තාය පංචමී නෙමෙයිද ඒකෙන්නේ?
ඒ කියන්නේ
මේ විභක්තිය තාය කියන එක?
ඔව්.
චතුත්ති සතිය
ඔක්කොම එකයි.
තාසන්තාසානන් බහුවචන කියන්නේ?
අමතර වෙනවා. ඔව් ඔව්. බහුවචනේ තාසන්තාසාන. පංචමී දාලා තියෙනවා. මේ 56 වෙනි පිටුව පෙරලා ගන්නකෝ භාෂාවතරණී පොතේ. ඒකේ පේනවා ඇති තතියා කරණ පංචමී තුනේම තියෙන යාය කියලා. යයන්න වෙනකොට තයන්න දාපම තාය. පැහැදිලි නේද? තාය කියලා එතකොට පදේ හැදෙනවා. එතකොට චතුත්ති චට්ටි දෙකේ තාය කියලා පදේකුත් හැදෙනවා. ඊට අමතරව තස්සා කියලා පදයක් හැදෙනවා. එතකොට ඔය ඔක්කොගේම ඒක විතර නෙවෙයි අතරම සප්තමියෙත් එනවා. හරි. එතකොට මේ හැම එකේම පොදුවේ හැදෙන පදයක් ඒ එහෙම මතක තියාගන්න. එතකොට ලේසි. එහෙමනම් ශ්‍රී ලිංගයේ තව එකක් කියලා අපි නවත්තමු නේද? නැත්තම් විලා යනවනේ. ටිකක් ওই ක්‍රමයට ඊට පස්සේ බලලා හුරු කරගන්න අනිත් ඒවත්. අපහු මොන ශබ්දයේද හොඳ ගෞතම නන්දයස්ම ශ්‍රී ලිංගයට දාන්නේ? කැමති එකක් ඒක කියන. කෝකද හොඳ එකක් දැන් මට කැමති වඩා ඉතින් අනිත් අයට කැමති ශබ්දයක් එපා යන්නේ. අමාරු එකක් කියන ලේසි එකක් නැතුව. මේ වර්ණගිරි පොත්වල මේ වෙනස් විදියට හැදෙන පද ඔක්කොම වගේ පෙන්ලා තියෙනවා ගොඩක් ඒවා. ඒ නිසා ඒකෙන් පාවිච්චි කරන්න. සප්තමියේදී මේ තැන්වල පදේ වෙනස් වෙනවා. සප්තමියේදී තායන් කියලායි පදේ හැදෙන්නේ. තාය නෙමෙයි. තායන්. හරි. මොකද්ද හොඳ වචන? අප සරණවක. අඤ්ඤ අඤ්ඤ. හොඳයි. අඤ්ඤ ශබ්දය හොඳයිද ස්ත්‍රීලිංගෙට? හරි. එහෙනම් කියාගෙන යමු බලන්න. තේජානන්දායස්ම ස්ත්‍රීලිංගයි. අඤ්ඤ ශබ්දය ද්විතීය බහුවචනෙට නාවා ශබ්දයත් එක දැන් රුක්ක ශබ්දෙනි තියෙන්නේ. නාවා ශබ්දේ දාලා කියමු බලන්න. ඒක වෙනස් කරන්න ඕනේ. නා සද්ද මදි. අඤ්ඤා නාවාද කිවි. එහෙමද? ගච්ඡති. එතකොට මිනිසෙක් අනෙක් නැව් වෙත යයි. හරි. අන්‍ය නැව් වෙත යයි. චතුත්ති ඒකවචන පදේ කියමු බලන්න. කවුද? පබෝදානන්දය.
අඤ්ඤාවනිතාය.
එහෙමද?
ඈ අඤ්ඤාය වනිතාය.
අඤ්ඤාය වනිතාය. ඒකේ පද අඤ්ඤ ශබ්දේ ගොඩක් හැදෙනවා ශ්‍රී ලංකේ. හා. එක් මොහොතක තේරුම්.
පාදපය අනේ කෙලස ගන්න.
හරි. ඒකේම බහුවචනයේ කියමු බලන්න. සුගතවන් සයස්.
උපාසකෝ අඤ්ඤාසං දෙනවා.
ඔව්.
අඤ්ඤාසං යාචකානං
දානන් දෙති. අඤ්ඤාසං කියන්නේ යාචකයා ශ්‍රී ලංකේට දාන.
අඤ්ඤාසං යාචකයන් කන්‍යපදිරමණ කවනස
කන්‍යා වනිතා හරි.
කන් වනිතානම් දානන් දෙති. උපාසකයා අනික් ස්ත්‍රීන්ට දානයක් දෙයි.
ඊළඟට චට්ටි ඒක වචන කියමු බලන්න. ඒක කලින් චතුති ඒක වචන කිව්වේ නේද? ඒක නිසා කාටද දෙන්නේ? ගෞතම වංශය. ඒ
කන්‍යා සබ්දදා.
ඔව්.
චට්ටි ඒක වචන. පස්සාපායේ
අඤ්ඤා කියන්නේ මුල් පදේ මේ. අඤ්ඤා කියන්නේ මුල් ප්‍රථම පද.
අඤ්ඤාය
කඤ්ඤාය.
අඤ්ඤාය උත්තෝ කීලන.
හා.
අනිත්‍යයක
එතෙන් ඉතින් වනිතාය කියන වචනේ හොඳයි.
අන් වනිතාවක කිව්වා. මිත්‍රයා සෙල්ලම් කරා.
ඒකේ බහුවචනේ කියමු බලන්න. ගෞතම නන්දය. අඤ්ඤේසං වෙන්න බෑ. ශ්‍රී ලංකේදී ඒ යන්න කියන්නේ නෑ. අඤ්ඤාසං කියන හැදින පදේ ආයන්න කෙරට ඉන්නේ. අඤ්ඤාසං. අඤ්ඤේසං කියන්නේ පුල්ලිංගේ නපුංසක ලිංග දෙකයි. පුත්තා කියන තේරුම තිකුණා. හරි. දම් විචයස්ම සප්තමී බහුවචන.
අරගෙන අඤ්ඤස්සාද අනිපදින දානවා.
අඤ්ඤස්සා කියලා පදේ මුතේ. අඤ්ඤිස්සා කියලා පදයක් තියෙනවා. ඒ සමහර පද එකට මට මතක
ආහ් අඤ්ඤිස්සා කියලා දාන්න පුළුවන්
පද 10ක් විතර හැදෙනවා චතුත්ති ඒකවචනී සමහර ශබ්දවල ශ්‍රී ලිංගයේ. ඒ ඔක්කොම ඉතින් අපිට දැන් අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම බුද්ධ දේශනාවේ කලාතුරකින් තමයි සමහර ඒවා යෙදෙන්නේ. බහුලව යෙදෙන කීපය තමයි වර්ණගිලිවල පෙන්ලා තියෙන්නේ. හරි.
ආචාර්යෝ
ඒ වනිතා ශබ්දේ.
ආචාර්යෝ අඤ්ඤාසු වනිතාසු අසීදු ආගුරුවරයා අඤ්ඤ ඉස්ත්‍රි කෙරෙහි පහදී.
ඒක නම් ටිකක් හොඳයි. හරි. ඇතිද එහෙනම්? ශ්‍රී ලිංගේව තමයි මට පේන්නේ කට්ටිය ටිකක් අමාරුයි වාගේ. ශ්‍රී ලිංග කොටස. මතකේ
තියෙන
ටික. ඒක ටිකක් අපි ඊළඟ දවසේදී මම ආපහු වතාවක් ශ්‍රී ලිංග කොටස ආයි අහනවා ওই විදිහට. ඒ ටික
හොඳට
බලලා තියාගන්න මේ ටික. කීපයක් කියවලා බලපුවම හරියනවා. දැන් මේක මේ ය ශබ්දය අරගෙන ශ්‍රී ලිංගේ කොටස කියාගෙන යනවා ඉක්මනට. ඔන්න දැන් කියයි ඔන්න අරිජිත් ආස්ම බලමු. ශ්‍රී ලිංගික ය ශබ්දය ශ්‍රී ලිංග ශබ්ද ටික.
දැන් මම කැනින් ආනි.
එහෙම හිතුවා.
නෑ පොත බලාගෙන
කියන්න. එහෙම කියන්න පුළුවන්.
ය ශබ්දය.
යා ශ්‍රී ලිංගිකෙන්. යා යම් මිස්ත්‍රියා.
යා තේරුම ඕනේ. නිකන් කියගෙන යමු.
යා යායෝ යන් යා යායෝ යාය යාමි යාහි.
හරි. ඊළඟ ටික තේජානන්දස්. චතුත්ති ජට්ටි. අනේ කොහෙද? බලන් ඉන්නවා. පබෝධානන්දස්ම කියමු බලන්න එහෙනම්. අඤ්ඤතර ශබ්දය ශ්‍රී ලිංගයේ.
මොකද මේ සත්‍ය
නේ නේ මුලින් නම් කියන්නේ
මත බලන්න
නැතුව කියන්න බා.
අඤ්ඤතරාය
ඒ මොකද කියන්නේ?
චතුත්ති
අඤ්ඤතරාය
අඤ්ඤතරසා අඤ්ඤතරසා
තව එකක් තියෙනවා. අඤ්ඤතරසං අඤ්ඤතරසානං කියලා දෙකක් යනවා.
ඒකට තමයි.
හරි. ඉතින් එකක් කියන්න.
අඤ්ඤතරාය අඤ්ඤතරාවි අඤ්ඤතරාහි. හරි.
මොකද දෙක කිව්වේ?
පංචේ.
පංචේ කලින් කිව්වේ නේද? මම හිතුවේ ඒ තතිය පංචේ මේ ඔක්කොම එකට කිව්වේ කියලා.
තතිය තමයි. හා.
අඤ්ඤතරසං අඤ්ඤතරායං අඤ්ඤතරසං අඤ්ඤතරාසු මේකේ තමයි එතකොට ඔව් ඒ අඤ්ඤ ශබ්දය ඉන්නේ. අඤ්ඤතර ශබ්දය ගැන මට මතක යන්නේ මම පොඩ්ඩක් ඔව් අඤ්ඤතරිසං කියලා පදයක් හදෙනවා. අඤ්ඤතරිසං කියලා පදයක් හදෙනවා. හරි. සප්තමී එක වචන ඔව් චට්ටිය අඤ්ඤතරිසා අඤ්ඤතරිසා කියලා පදයක්. හරි. ඊළඟට තව ශබ්දයක් අපි කියාගෙන යමු. කවුද? ඉතර ශබ්දය ඉතර ශබ්දය ධම්ම විචයයස්ම අපි ඔබ පොඩ්ඩක් පොත වහලා කියන්න බලමු උත්සාහවත් වෙලා බලමු ඊළඟට චතුත්ති චට්ටි ඉතරස්සං කියලා පදයක් මම පොඩ්ඩක් බලන්නම් ඒක. ඉතරස්සං කියන පදේ නම් හුරුයි.
ඉතරස්සං
ඉතරා යම්
ඉතරා
යම් ඊට පස්සේ ආපහු ගෝතම නන්ද ඇස්මට මොකක්ද? කෝ ශබ්දේ ලේසි නේද? කෝ ශබ්දය ලේසි අපි කතම ශබ්දය කතම අනිත් ස්වාමීන් වහන්සේලා දැන් බලාගෙන ඉන්න ඕන හරිද කියනවා කියලා වැරදුනොත් කියන්න ඕන හරි කතම කවර කියන එකයි අර්ථය හරි කතමා කතමා කතමාය චතුත්ති චට්ටි හරි හරි ය කතමාය කියලා ආයි පදයක් එනවා ඊට පස්සේ චතුත්ති චට්ටි වල මතක තියාගන්න ඕන මේ පොඩි වෙනස් වීමක් වෙනවා කියලා මම කිව්වා බහුවචනේදී අර නම් ප්‍රත්‍යයට ආදේශ වීමක් වෙනවා සංසානං කියලා ආදේශ දෙකක් එනවා. නං ප්‍රත්‍යයට සංසානං කියලා ආදේශ දෙකක් එනවා. එතකොට කතමා සං කතමා සාන කියලා පද දෙකක් බහුවචනෙ ඉන්නේ. කතමස්සං කතමායන් කතමා සු මොකද
නෑ
මේ ඇති එහෙනම් නේද ඉතිරි ටිකත් ඒ වගේ හැමෝම ඩක් කියවලා හුරු කරගන්න එක හොඳයි එතකොට මේ තියෙන ගොඩාක් ගැටලු හරියයි. තව මොන තැන්ද ගැටලු උනේ දැන් බලාගෙන යද්දි අපහැදිලි තැන් තිබුණේ. ඉක්මනට කියමු බලන්න තිබුණු ප්‍රශ්න නේද? ඒවට උත්තර දීලා අපි අභ්‍යාසයට යමු මොකට. අපි 10 වෙනි 18 වෙනි අභ්‍යාසය කතා කළා නේද? යදෝත් එක නිවැරදි නෑ කියලා තමයි ඉතින් ව්‍යාකරණ පොත්වල කියලා තියෙන්නේ. ඕක ගැන ලොකු ගොඩාක් කරුණු පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. සද්ද නීති කියන ව්‍යාකරණ පොතේ. මේ වෙනකන් ඒ ලියවිලා තියෙන ව්‍යාකරණ පොත්වලින් ඒ සම්ප්‍රදායන් තුනක් තියෙනවා මේ ප්‍රධාන. කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදාය, සද්ද නීති ව්‍යාකරණ සම්ප්‍රදාය, මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදාය කියලා. ඉතින් ඒ වගේ ඒ අතරින් ලොකුම පොත තමයි සද්ද නීති ව්‍යාකරණ පොත කියන්නේ. ඒක ගොඩාක් බුද්ධ දේශනාවෙන් කරුණු අරගෙන උදාහරණ පෙන්නලා තියෙනවා. තියේ පොතේ ලොකු විස්තරයක් කරනවා. මේ නමෝ යෝගයේදී ආය ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ කියලා දෙනවා. බුද්ධාය කියන පදේ බුද්ධ ශබ්දයට ආය ප්‍රත්‍ය එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒ ප්‍රයෝගයේ යෙදෙන්නේ නැහැ. නමෝ යෝගයේදි කියලා. විනත් යෝග යෙදීම් වල යෙදෙනවා. දැන් චතුත්ති ප්‍රයෝග කීපයක් ගැන අපි කතා කරන්නේ. ප්‍රයෝග ගොඩක් තියෙනවා. ඒ ප්‍රයෝග අතරින් නමෝ යෝගයේදී ආය ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. කිසිම බුද්ධ දේශනාවක හෝ අට කතාවක යෙදීම නැහැ. ඒ නිසා ඒක
කෙනෙක් කියව අට කතාවක්
තිබුණා කියලා. කොහෙවත් නැහැ.
ඒක
නිසා නමෝ බුද්ධෝ කියලා
දෙන්නේ.
නමෝ බුද්ධස්ස. නමෝ බුද්ධස්ස කියලා කියන්න ඕන. නමෝ දැන් ඒ නිසානේ මහා නමස්කාර පාඨය කියලා කියන්නේ. චතුත්තිනේ. නමෝ යෝගී චතුත්ති කියලානේ කියන්නේ. එතකොට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. එහෙම නැත්නම් ඒක අපිට කියන්න තිබුණානේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධාය කියලා. එහෙම යෙදුන්නේ නැහැ. වෙන තැන්වලත් එහෙම යෙදිලා නැහැ. මාත් ඊට පස්සේ හොයලා බැලුවා මේ එහෙම යෙදිලා නැහැ කොහොමද. මොකද ඒසවන් නම්සලා කියන්නේ මේ ත්‍රිපිටකයේම සම්පූර්ණ තෙලාටුවා ටිකත් එක්ක අදාරපුසවන් නම්සලා තමයි ව්‍යාකරණයක් කරන්න පුළන්නේ. මේ ව්‍යාකරණ පොතක් නිකන් කියවුවොත් තේරෙයි කොහොමද මෙහෙම එකක් කරන්නේ කියලා. ඒ තරම් හිතාගන්න බැරි ත්‍රිපිටක දැනීමක් තියෙන්න ඕන, වචනයක් පාසා අර්ථ වැටහිලා තියෙන්න ඕන, ඒ වගේ එකක් කරන්න. ඉතින් ඒ තමයි කිසිම තැනක දැකපු නැති නිසා තමයි බය නැතුව මේ වගේ කතාවක් කියන්නේ, ලොකු විස්තරයක් කරනවා එතන. කියන්නේ කිසිම තැනක නැහැ නමෝ බුද්ධාය කියන එක කියලා තියෙන්නේ. ඒ නමෝ යෝගයේ බුද්ධ පදෙත් එක විතර නෙවෙයි වෙන කිසිම තැනකවත් නැහැ. නමෝ තේ පුරිසා ජඤ්ඤ කියලා ඒ වගේ තැන්වල තියෙනවානේ. ඒ තැන්වලවත් තියෙන්නේ නැහැ. හරි. ඉස්සරහට අපි යමු එහෙනම් මේකේ පොඩ්ඩක් නේද? අභ්‍යාසයක් කතා කරලා ඊට පස්සේ අපි පාඩමක් විතර වගේ පිරිවෙන් පොතිනුත් කතා කරන්න දාසක් තියෙනවා. ගිනවද දැන් මේ පොත කවුරු හරි. එක පොතක් හරි. කවුරු හරි ගාව තියෙද? මෙතන නන්නේ. පිරිවෙන් පළවෙනි පොත. ඔව් තියෙනවා. එවනම් අපි අභ්‍යාසෙත් ඉක්මනට කතා කරා යමු. 19 වෙනි එක. 18 ගැටලු තියෙනම් අහන්න බලන්න එතන. 18. මේ වගේ ඊළඟ දවසෙත් පොඩ්ඩක් මේ ටිකම තව ටිකක් ශ්‍රීලිංගේ කතා කරනවා. මේ විදිහටම මේ වාක්‍ය ලියාගත්තා. නෑ නේද? ලියා ගන්න ඕනේ නැති ඒ නේද? ඕන්නම් ලියා ගන්න. විනාඩි 5යි හැබැයි දෙන්නේ.
ආනන පාලි වලට ආවේනික අකුරු නැහැ.
පාලි වලට ආවේනික අකුරක් නැහැ කියන එක තමයි කතාව කියන්නේ. පාලි භාෂාව ඒ කාලේ ලියලා තියෙනවා බ්‍රාහ්මීය අක්ෂරවලින්. ඒ අකුරුම තමයි පස්සේ ආපහු සිංහල වලටත් හැරුණේ. ඒ බ්‍රාහ්මීය අක්ෂරමයි. ඒ කාලේ ලියපු අකුරු ඉතින් අපිට හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන් ඒ බ්‍රාහ්මීය අක්ෂර පාලි භාෂාවට. ඉතින් ඊට ලේසි දැනට තියෙන භාෂාවක අකුරු වලින්ම දින එක නේද?
බ්‍රාහ්මීය අක්ෂර කියන්නේ
මොකක්ද? ඒ කියන්නේ
සංස්කෘතම
නේ සංස්කෘතමත් නෙවෙයි සෙල් ලිපි වලදී මුලින් භාවිතා කරපු සිංහල භාෂාව පරිවර්තනය වෙන්න කලින් මුල් යුගයේ ලියුණු අකුරු. සෙල් ලිපි වල තියෙන ඒවත් එකක් කියලා නැහැ. ඒවත් කාලෙන් කාලට වෙනස් වෙලා තියෙනවා. දැන් මුල්ම යුගයේ සෙල් ලිපි වල තිබුණු අකුරු නෙවෙයි ඊට අවුරුදු 2300කින් පස්සේ තියෙන්නේ. පොඩ්ඩක් වෙනස් වෙලා. එහෙම එහෙම ඇවිල්ලා තමයි දැන් අද තියෙන තත්ත්වෙට අපේ සිංහල අකුරු මේ හැඩ වෙනස් වෙලා තියෙන්නේ.
ඒ කියන්නේ මේ ඉන්දියාවෙන් ආපු භාෂාවක්
අකුරුද?
අකුරු
අපිට 100%ක්ම කියන්න බෑ. ඒ ඉන්දියාවේ අකුරුමයි කියන එක. ලංකාවේ හිටපු අයගෙත් ඒ කාලෙ වෙද්දි මොකක් හෝ ලියන රටාවක් තියෙන්නේ නැතිනේ. ඒවා මිශ්‍ර වීමෙන් තමයි හැදෙන්නේ නැත්තේ. ඉන්දියාවෙන් ආපු ඒ අකුරු රටාවයි.
අද නාසයෙන් කියනවා කියන්නේ සිංහල භාෂාව මේ ලෝකේ කන් නෙමෙයි. ඒ අකුරු ඉන්න වෙනස්
වෙනවා.
මලයාලම් අකුරුනේ හරියටම සිංහල වගේ මොබින් වර්ගයක් අපෝ
හරිද? ඇති වෙනා නේද? ත්‍රිවිධ අපි ලියපු ආයෂ්ම තුලගෙන් බලාගෙන ආයතයි. එන්නිට ලියමු. නේද? දහනව වෙන එක අපි වෙන බලාගෙන යමු නේද? පළවෙනි එක අපි කියමු කවුද? දානවෙණියේ පළවෙනි අපි එක වාක්‍යයක් ලියමුද මෙතන තේජානන්දස්ම ලියන්න බලන්න පළවෙනි වාක්‍ය මේකේ මේ ටික අපි මකමු
ඇති අනිත් පැත්තම අයං සීහෝ අයං සීහෝ උඩා ඉඩ ගන්නතු ළඟින් දිවන අයං සීහෝ 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 හා තම්හා වනම්හා නික්කම්ම තම්හා වනම්හා ඉවතින් චුට්ටක් ඇත් කරන්න හරි ඇති වනම් වනම් ආ නික්කම්ම නික්කම්ම ඉමස්මින් මග්ගේ ඉමස්මින් මග්ගේ මග්ගේ ඒකං ඉත්තිං මාරේසි ඒකං ඉත්තිං මාරේසි යම්තම් ගානනේ හරි ඔය ටික නයික් මන්ට වින් කරන්නත් යන්න වරහන් කරලා මුල් පද දෙක එකට වරහන් කරන්න ඊළඟ දෙක ඒ දෙක එකට නැ ඒක තියෙනවා ඊට පස්සේ මස්මින් මග්ගේ කියන දෙක එකට ඒකන් ඉත්තින් කියන දෙක එකට හරි ඔන්න ඔය වාක්‍යය එතකොට අපි ওই විදිහට බෙදා ගන්න ඕන ඔය දෙකට අර එකට වරහන් කරලා තියෙන්නේ ඒ ටික එකට කියවෙන්න ඕන අර්ථ. පේනවා ඇති ඒවා තුල්‍යාධිකරණ විශේෂණ පද. ඒ තැන්වල යෙදිලා තියෙන්නේ අයන් කියන්නේ ඉම ශබ්දයේ ප්‍රථම ඒකවචන. සීහෝ කියලා කියන්නේ සීහ ශබ්දයේ ප්‍රථම ඒකවචනයි. එතකොට අයන් ශබ්දය පුල්ලිංගයි ප්‍රථම ඒකවචනයි. සීහ ශබ්දයත් පුල්ලිංගයි ප්‍රථම ඒකවචනයි. එහෙමනම් මේ දෙක තුල්‍යාධිකරණ විශේෂණ පදයක් අයන් කියන පදේ. පැහැදිලි නේද? එතකොට ඒ ක්‍රමෙමයි ඉතිරි ඔය වරහන් කරලා තියෙන තැන්වල. හොඳට බලන්න මේ තැන්වල ලිංග විභක්ති වචන වලින් සමානයි. පැහැදිලි නේද? ඒ නිසා අපි හැමනම් ඒවා විශේෂණ පදයක් විදියට ඒ මුල් පදයේ මූලාර්ථය විතර මුල් අර්ථය විතරක් අරගෙන අපි කියාගෙන යනවා. අයන් කියද්දි මේ කියලා ඒ විදියට අන්න ඒ විදියට කියාගෙන යනවා. එහෙමනම් කියාගෙන යමුද බලන්න.
අයන්
සිංහ හරි මේ නෙවෙයි ත ශබ්දය තම්හා කියති ත ශබ්දයේ අර්ථය ඒ නික්මි මග්ගේ ඉමස්මි මග්ගේ වෙන්න ඕනේ දැන් සප්තමී ඒක වචනනේ මග්ග ශබ්දයේ සප්තමී ඒක වචනේ ඉම ශබ්දයේ සප්තමී ඒක වචනේ ඉමස්මින් මග්ගේ මාර්ගයෙහි මේ මාර්ගයෙහි
ඒකම්
හා ස්ත්‍රියක් ඔව් එක ස්ත්‍රියක්
මාරේසි
හා මේ සිංහයානි අතීත කාලේ ඔව් මර්වි වචනේ තේරුම දන්නවා මේක කියන්නේ කොහොමද කියලා සිංහලෙන් නේද? හරි ප්‍රශ්නේ දැන් පාලියෙන් කියන්න පුළුවන් සිංහලෙන් බැරි වෙනවා. නේද? කවුරු හරි මොනවා හරි යවුවොත් පාලියෙන්ම උත්තර දෙන්න වෙනවා ඊට පස්සේ. නේද? සිංහල දන්නේ නැතුව. හරි. හොඳයි. දෙවෙනි එක කවුද කියන්නේ? අරිය චිත්තයස්ම
සෝ තාසං යවතින කානි වත්තානි විකිනිත්ව මුලානි ලබිස්සති
ලබිස්සති හරි
තාසං ඔහු ඒ යුවති තරුණියගේ
තරුණියට කියන අර්ථය උතන වඩා හොඳයි. තරුණියට නෙවෙයි එතකොට
තරුණියන්ට.
හා.
ඒ ඔහු ඒ තරුණියන්ට ඒවා
හොඳට බලන්න. තානි වත්තානි දෙක එක
ඒ වස්ත්‍ර විකුණා මුදල් ගනි
ගන්නවා
ලබයි ලබයි
මතු මුදල් ලබයි හරි කලබල වෙලි එකයි කියන්න පුළුවන් කලබල වෙලි තේජානන්ද අයස්ම
නිසා දීතර පස්ම අනත්තා ඉමානි පරස්සන මාන පලානි ආහරිච්ච අන්න නාරියෝ තාන කාදි
කාදි තුන් ගන්හින්සු
නිසා දීතර මේ දුවරු
පොඩ්ඩක් හොඳට බලන්න දීතරෝ පදේ ලිංග විභක්ති වචන ඉක්මනට කියමු බලන්න ලිංගය මොකද්ද විභක්තිය මොකද්ද වචන මොකද්ද මොන ලිංගද බහුවචන ඉමිස්සා පදේ ඉම ශබ්දයේ ප්‍රථම බහුවචනද චතුත්ති හෝ ඡට්ටි වෙන්න ඕනනේ හා ඡට්ටි යොතන අර්ථයේ පේන්නේ ඡට්ටි ඒක වචනයි දැන් එතකොට තුල්‍යාධිකරණ නෙවෙයි මේක පැහැදිලි නේද තුල්‍යාධිකරණ නෙවෙයි මෙතන හොඳට මතක තියාගන්න ඕනේ මනං මේ දූවරුන්ගේ මේ දූවරු කියලා කියන්න බෑ එහෙමනම් කොහොමද කියන්න ඕන ඉමායෝ දීතරෝ එහෙම නැත්නම් ඉමා දීතරෝ කියලා එහෙමනම් කියන්න ඕන පැහැදිලි නේද එතකොට මේක ඉම ශබ්දයේ චට්ටි ඒක වචන පදේ. එතකොට මෑගේ කියලායි අපි කියන්නේ. පැහැදිලි නේද? මෑයගේ දූවරු. අනේ තැන් හොඳට අපි මතක තියාගන්න ඕන තැන්. මොකද මේක මෙතනදී මේ කියලා කියන්න බෑ. හේතුව තුල්‍යාධිකරණ විශේෂණ පදයක් නෙවෙයි මෙතන. පැහැදිලි නේද? ඒ නිසා තමයි ඒක දැන් අර වරහන් කරලත් මේ පෙන්වුවේ හොඳට අපි අවධානයෙන් බලන්න ඕනේ ඒ වගේ යොදන්න පුළුවන් නේ තුල්‍යාධිකරණ විශේෂණ වලදී. හරි.
අස්මා වනහ ඒ වනේ
ඒද අස් ඉම ශබ්දයෙන් හැදෙන්නේ
මේ වනේ ඉමානි පලානි මේ පල මේ ගෙදි පාහරියසු කිනා වාහනති සංඥා නාරියෝ කානි කාදුක ගම්හින්සු සංඥා වන්නේ ස්ත්‍රියෝ
අන්නේ ස්ත්‍රීහු
අන්නේ ස්ත්‍රීහු කානි කාදුක ගම්හින්සු කානි
තානි ඒ ගෙඩි
පාදිතු කන්නට ගන්නසු
ගත්
ගත්තා
ගත්තා ඔච්චර විලා ගන්න නැතුව ඉක්මනට කියන්න පුළුවන් වෙන්න
ඕන මේ ගෙඩි කියන්නේ
ඒ ඉතින් ඒවා කියලා කිව්වනම් ඇති අර අර්ථය පැහැදිලි වෙන්න තමයි ඒ ගෙඩි කියලා මං කිව්වේ
අතින් දාන්න නැහැ
අතින් දාලා කියන්න ඕන ගොඩක් තැන්වල ඒ දැන් බුද්ධ දේශනාවේ කියවෙන සමහර තැන්වල මේ සර්වනාම පදවල පදම යෙදෙන්න පුළුවන් තැන් කීපයක ඒ තැනක ඒ ටිකම කියාගෙන ගියොත් ඒ විදිහට අපිට අර්ථ පැහැදිලි වෙන්නේ නැහැ ඒ තැනක අපි මුල් කාලේ කියවන්න හුරු වෙද්දී ඒකේ අර්ථයත් එක්ක කියවෙන්න ඕන. අර්ථයත් එක්ක කියන්න ඕන. එතන කතාවක් කියගෙන ගිහිල්ලා සෝ තං චින්දිත්වා කියලා කියනවා. එතකොට හෙතෙමේ එය කපා කියන එකනේ. අපි හිතමු මිනිස්සේ ගසක් කැපීමක් ගැන කියන්නේ කියලා. එතකොට ඒ තැනක අපි ඔහු එය කපා කියලා කියනකට වඩා කියනකොට කියන එක වඩා හොඳයි. ඒ පුරුෂයා ඒ ගස කපා කියලා කියද්දි එහෙම කියන එක වඩා හොඳයි. හරි. හරි ඊළඟට හතරවෙනි එක කවුද? සමහර දෙනෙක් වුණ විශේෂණ පද දෙකක් විතර යෙදিলা තෙන්න පුළුවන් තැන් තියෙනවා ඈ. එහෙමත් එකම විශේෂ පදයට විශේෂණ දෙකක් සර්වනාම යෙදෙන්න පුළුවන්. කවුද කියන්නේ?
මතකද දිනා?
කියා. මතු බුදුන් වඳිති කිව්වනම් වඳින් නොය කියනනම් වඳින් නා කියන මුලින්ම කියද්දි ඒ අර්ථය ටිකක් අපි හුරු කරගන්න ඕන මේ කියන එකේ තේරුම මොකද්ද කියලා. තේරුණා නේද? ඒවා කියලා කියනට වඩා ඒ අර්ථය හරි පරිවර්තනය කරන එක. ඒ වුණාට අපි දැනගෙන ඉන්න ඕන මේකෙන් කියවෙන්නේ මොකක්ද? තානි ඒ පින්පව්.
ඒ පින්පව්. ඔවුන් අනුව
තේ අනුගච්ඡanti ඔවුන් අනුව යත්
යත්.
එතකොට
යන්නේ කියනකොට යම්සේ කියලා කියන්නේ යම්සේ පුන්ටිං හෝ කවකට
තේරුන්නේ
නෑ මේ යහනි
කියන්නේ යම් කියන්නේ ඔව් යම්සේ පින් හෝ කවකට යම්සේ කියන්නේ බෑ යතහ වෙන්න ඕනේ ආකාරාර්ථී තා ප්‍රත්‍යෙනි යතහ එතකොට යානි පුඤ්ඤානි කියලා මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒ පිං කියන පදේට විශේෂණ තුල්‍යාදි කරන විශේෂණ විදියට නපුංසක ලිංග බහුවචනෙන් ඇවිල්ලා තියෙන්නේ යානි පදෙත් ය ශබ්දයේ නපුංසක ලිංග බහුවචන පදේ යානි පුඤ්ඤානි කියන පදේ නපුංසක ලිංග බහුවචන නිසා. එතකොට මෙතන තේ කියන පදේ මොන විභක්තිද? ධම්මවිචයස්ම ප්‍රථම එතකොට පින් කියන පදෙත් ප්‍රථම තානි කියන්නේ අර තානි කියන පදෙත් ප්‍රථමානි එතකොට ප්‍රථම පද දෙකයි එහෙමද ඔක ද්විතියා පදයක් ඈ මතක තියාගන්න ඕන
ඔවුන්
90 ඔව් 90 යන්නේ කාවද ඒ පදේ ද්විතියා ව්‍යංජනෙන්නේ ඒක අපි දැනට ලොකුවට කතා කරන්න යන්න අවශ්‍ය නැහැ භගවන්තං අනුගන්ත්වා තං අනුගන්ත්වා ඒ විදිහට යෙදෙනවා 90 යන්නේ ඒ කාව 90ද යන්නේ අනිත් අය එහෙම නැත්නම් කාව කවුරුන් 90ද අනිත් කෙනා ක්‍රියාව කරන්නේ වගේ අනු ආදී උපසර්ග පද තියෙනවා ඒත් එක ද්විතීයි පද යෙදෙනවා
විශේෂණ පදයක් එහෙම මනුස්සයා
කොහොමද ඒකට අර්ථ කියන්නේ තානි කියන්නේ පින්නේ. පින් තමයි 90 යන්නේ. ඔතන උක්ත පදය පුඤ්ඤානි. තානි පුඤ්ඤානි කියන එක. එතකොට තේ කියන පදේ මොන විභක්තිද කියලා දැන් ඔතන පුරුෂයෝ කියන අර්ථය තමයි ඒ පුරුෂයන්ව අනුව යත් කියන එකනේ අර්ථය. ඒ පුරුෂයන්ව අනුව යත් එක දුතියාවෙන් තියන්න තේ කියන බද. හරි, ඉස්සරහට අපිට ඒකට බුද්ධ දේශනාවෙන් කරුණු අහුවේ. ඒතකොට මම පෙන්නන්නම් ඒ ඒ වගේ ඉස්සරහට කතා කෙරෙනවා. දැම්ම නෙවෙයි, තව ටිකක් එහාට ගියපුවාම. ඊළඟ එක සුගතන් සර් මම කියමු බලන්න.
තස්ස කන්‍යාය
අපි ටිකක් ඉක්මන් කරලා කියමු
මේ ටික. තස්ස කන්‍යාය මාතා දක්ෂිනාය දිසාය මංගාමං ආගන්තවා ඉදං චිරං
ඉද ඉද
ඉද චිරං වසිස්සති.
හා
ඒ කන්‍යාවගේ මව දකුණු දිශාවට දකුණු දිශාවෙන්
ඔව් පංචමී අර්ථය අපේ
දකුණු දිශාවෙන් මේ ගමට ඇවිත් මෙහි බොහෝ කාලයක් වසයි.
වාසය කරන්නේ වාසය කරන්නාය කිව්වනම් හරි.
අජ දෙනිම සම්බන්ධ
අනාගත කාලය භවිසම් හත් දින එක විනේ විසුද්ධිය
තස්ස නත්තා මස්ස බාතලා සම්දි නගරං ගන්වා සාමි බණ්ඩානි කිනිත්ති. තස්ස නත්තා ඔහුගේ මුණුපුරෝද නත්තා නත්තා මුණුපුරා කිමස්ස බාතලා සද්දී මොහුගේ සහෝදරයා සමග නගරයට ගොස් එම බාණ්ඩ මතු මිලදී ගනි.
හරි, ඊළඟ එක ජිනසිරිය ඇස්ම පුළුවන් නේද?
නාරියෝ ඒකාසන් සම්බාතං කුම්
කුමාරීන. ඔව්, ඒ ඔක්කොම එකට කියවෙන්න ඕන අර්ථය. ඒතාසං සබ්බාසං කුමාරීනං.
ඒතාසං සබ්බාසං කුමාරීනං පත්තේසු පදුමාහි තපේසු.
තපේසුං.
තපේසුං.
තබූහ කියන අර්ථේ බහුවචනේ.
ඒතරණිය කියනවා කුමාරී.
ඔව්, ඒතාසං පදෙත් පරිවර්තනය වෙන්න ඕන. ඒතාසං සබ්බාසං කුමාරීනං. ඒ සියලු කුමාරියන්ගේ. හරි, අත්වල තිබු නෙවෙයි, අත්වල පදුමානි ඨපේසු නෑ නෑ ඨපේති කියන්නේ තබනවා. ඨපේති කියන්නේ තබනවා. එතකොට ඨපේසුන් කියන්නේ තබූහ අතීත කාල තපේති කියන පදේ. ඊළඟ එක දිගයුරක් නේ.
කස්සා රාජිනිය. ඒ රජිනියගේ තාදාසියෝ ඒ තාසියෝ මේ කුරුකේ මේ ගසෙහි
පංචමී බහුවචනයි. ගස් වල නෙමෙයි. පංචමී අර්ථය කියන්නේ කොහොමද? ඔව්, මේ ගස් වලින්. ඔය වලින් කියන පදේ සිංහලයේදී කරණයේදීත් යෙදෙනවා, පංචමීයේදීත් යෙදෙනවා. ගස් වලින් කියන එක. එහෙම නැත්නම් එහෙම වලින් කියන පදේ ඉන් කියන ප්‍රත්‍ය පංචමී කරණ ඒ දෙකේම යෙදෙනවා. එතකොට මේ ගස් වලින් ගස් කෙරෙන් කිව්වත් කමන්නේ. හරි, මල්ම. හරි, ඔව් කළා. හරි, ගෞතම වංශ
කේසං සෝ ඉමං දනං දස්වා සුඛං ලබිස්සති.
ඔක කේසං කියලා හදා ගන්න ඕනේ. හදාගෙන නැද්ද? කේසං කයන්න. ඒ කේසං කියන පදේ වාක්‍ය කියද්දි අර්ථ කියන්න ඕන දත්වා කියන පදේට කලින්. එහෙම කියපුවම අර්ථය පැහැදිලියි.
ඔව් කවරේ ප්‍රීමාන් මේ ළන්නේදී කියලා.
බහුවචන. කවුරුන්ට?
ඔව්. ඔව් කවුරුන්ට මේ ධනෙදී සැප ලබන්නේද?
හරි. එම්ක තමයි අර්ථය. එතකොට අපි ඔක ඒ අර්ථය එන විදිහට කවුරුන්ට හිතෙමේ මේ ධනයදී සැප ලබන්නේද කියනකට වඩා අර්ථය පැහැදිලි. සෝ ඉමං ධනං හිතෙමේ මේ ධනය කේසං දත්වා කවුරුන්ට දී සුඛං ලබිස්සති සැප ලබන්නේද කිව්වම සිංහල වාක්‍යයේ අර්ථය පැහැදිලි. එතකොට හරි.
යෝ මග්ගේ ගච්ඡති තස්ස බුද්ධෝ සරං සරං හේතා එත්ථ සහිත යෝ යම් මග්ගේ යම් මග්ගේ ගච්ඡති කියයි
නේ. යෝ කියන පදේ ප්‍රථමාවෙන්දී ප්‍රථමා පදය මග්ගේ නේ. එතකොට එහෙමනම් අපි පද දෙකම සප්තමියෙන් කියන්න ඕන. යස්මින් මග්ගේ කියලා. එහෙම වුණොත් යම් මාර්ගයක මෙතන යෝ කියන පදේ තියෙන්නේ ප්‍රථමාවෙන්. එතකොට අපි ඒකට අර්ථ කියන්න ඕන. ඒක ප්‍රථමාවෙන් මග්ග ශබ්දේ සප්තමියෙන්. එතකොට තුල්‍යාදික නෙවෙයි. ඔව් යමෙක් කියලා ඒතකොට කියන්නේ. යෝ යමෙක්.
යෝ යමෙක් යම් මග්ගච්ඡති ආයිද
හිමා. ඒ කියන්න ඕනේ නැහැ එතකොට. යෝ යමෙක්.
යෝ යමෙක්
මග්ගේ ගච්ඡති.
මග්ගේ ගච්ඡති.
මාර්ගයෙහි යයිද.
තස්ස පුත්තෝ සුරං තස්ස ඒ පුත.
නෑ. තස්ස කිව්වොත් දැන් තස්ස පුත්තෝ කියන එකත් ඒ වගේ. තස්ස ශබ්දය චට්ටි, පුත්තෝ ශබ්දය ප්‍රථමයි. එතකොට අපි කියන්නේ තස්ස පුත්තෝ ඔහුගේ පුතා.
ඔහුගේ පුතා. ඔහුගේ පුතා සුරං පිටා සුරා බි. එත්ත සයිති එහි නේද?
එත්ත කියලා කියන්නේ මිහි කියන අර්ථය. එත්ත මිහි. එහිනම් තත්ත. තත්ත.
තේ තං එත්තං ගන්වා තිනං ආහාරෙත්වා.
ඒකත් කේ කියලා තමයි තියෙන්නේ මේ දොළොස්වෙනියකෙත් කේ කියලා තමයි පදේ තියෙන්නේ.
තිනං ආහාරෙත්වා හිමාසං ගාවීනං දත්වා තිනං
කීරං
කීරං ලබිදුම් ඉච්ඡන්ති. කවුරුන් මේ කෙතින්
කෙතින් වෙන්න බෑ.
කෙත්තම් කියන්නේ කුඹුරේ
ဒုတိය පදයක් තියෙනවා.
මේ කුඹුරේ කුඹුරේ
කුඹුරට ගොස්
කුඹුරට ගොස්
ဒုတိය පදේනේ. ඔතන යන යාමර්ථේ ဒုတိයාවක් නියදෙන්නේ යන තැන. එතකොට තං කෙත්තං ගන්්වා ඒ කෙතට ගොස් කියලා අපි ဒုတိයාවෙන් තියන්නේ.
තනකොළ
ගෙනවිත්
මේ දෙනුන්ට දී කිරි ලබන්ට කැමැති වේ.
කැමැති වෙද්ද ඔය කියපු ටිකේ මම හො ගැටලු තියෙන ඉක්මනට අහමු බලන්න. මොකක් හෝ වාක්‍යයක අපේ ඇදිවි තැන වැරදි නැහැ. ප්‍රශ්නාර්ථය අයින් කරන්න ඕන.
ප්‍රශ්නාර්ථෙත් එක්ක
එහෙම තිබ්බොත් ඉතින් එතන ප්‍රශ්න පදයක් ඉච්චර නැති නිසා අර්ථය අපැහැදිලි. ප්‍රශ්නයක් කියලා ඉන්නේ නැහැ. ඒ නිසා එතන කේ කියලා තියෙන්න ඕනේ. පැරණි පොත්වල තියෙන කේ කියලා. මුල් print එකේ.
හයවෙනි එකේ ගන්න තස්සා කන්‍යාය මාතා දක්ෂිනාය කියන එක දිසාය
පදයට විශේෂමයි. දකුණු දිශාවෙන් කියන අර්ථය. තව ගැටලු තියෙනවද?
දකුණු දිශාවෙහි කිව්වොත්
දකුණු
දිශාවෙහි
දිසාවෙහි එතකොට මේ ගමට කියන එක දකුණු දිශාවේ පිහිටියා වූ මේ ගමට කියලාද? එහෙමද?
එහෙම බෑ. රහිතෙන හිතන විදියට අර්ථ කියන්න බෑ. ඉතින් ඒ ගැළපෙන අර්ථයකින් අහන්න ඕනේ. ගැළපෙනවා නම් අර්ථය ඉතින් ඒ වාක්‍යෙට ගන්න පුළුවන්. අර්ථය ගැළපෙන විදියකට ගන්න පුළුවන්. ඉතින් මේක දකුණු දිශාවෙහි පිහිටියා වූ මේ ගමට කියන අර්ථයෙන් කිව්වොත් එහෙමත් හරි.
හදේ කැමති අර්ථයක්
ඔව් ඉතින් මේ වගේ වාක්‍ය වල ඉතින් ඒ ව්‍යාකරණයට ගැළපෙනවා නම් කැමති අර්ථයක් ගත්තේ. මේවා ඉතින් බුද්ධ දේශනාවෙන් ගත්ත උපුටා ගැනීම නෙවෙයිනේ. ඒ නිසා. ඉතින් බුද්ධ දේශනාවේ තියෙන ඒවා හැම ගන්න බෑ. හරි. මේක සප්තමී වෙන්න බෑ. දක්ෂිනායන් දිසායන් කියලා නේ. හරි තව ගැටලු තියෙද?
ස්වාමී ගමේ කියන්නේ මේ චට්ටිද
සත්‍යමිද?
ගමේ
හීතු සත්‍යමි. ගමට අයිති කියලා සම්බන්ධාර්ථයක් කියවෙනවා නම් චට්ටි.
චට්ටි නේ. මේ දෙලෙන්ද සැලේ වගේ කියනවා නම්
චට්ටි.
චට්ටි නේ.
චට්ටි අර්ථය කිව්වා. මේ වෙල්
වෙන්දලට අයිති දෙයක් නේද?
ඔව්. අයිතියක් කියවෙනවා නම් ඒක බලන්න ඕනේ. කියන වචනෙත් එක්ක අයිතියක්ද කියවෙන්නේ එහෙම නැත්නම් ආධාරයක්ද කියලා.
කුසලසන දක්ෂිනා දිශාවේ කින්නේ නිතන් දිනකට.
දකුණු දිශාවේ චට්ටි වගේ අර්ථයක් තමයි අපි. පබ්බතෝ බන්ති කියන්නේ නේ. පාසම්. චට්ටි අර්ථයක්. සැලට අයිති බඩු. වෙළඳ සැලට අයිති බඩු. අයිතියක් ගැන කියන්නේ. අපි ඊළඟ පැත්තේ උත් ගැටලු තියෙනවා කීපයක් කතා කරගෙන යමුද? කියන්න බලන්න අමාරු වාක්‍ය කීපයක්. ඉස්සෙල්ලා එකක් කියමුකෝ. හතර වෙනි. කවුද කියන්නේ? විනේ විසුද්ධියස් බලමුද පොඩ්ඩක් උත්සාහයක් අරගෙන. මොකද්ද? චතුත්තිය. ඒ ගෙන එන බඩු ලබන්නේ නේ ලබන කෙනා.
චතුත්තිය.
ඒ තැනක තුයිහං කියන පදේ ගන්න.
තුයිහංච මම
මටද
මයිලංච බණ්ඩානි
තුන් ප්‍රත්‍යයක් දාලා කියන්නේ. පිනිස කියන අර්ථයට තුන් ප්‍රත්‍යයක්. හා ආහරි තුන්
කෝ
කොළඹ නගරම් කියලා කියන්නේ.
කොළඹ නගරම්. කෝ කියන මතෙන්ද මොකටද දාන්නේ?
නෑ ඒක ගැටලුවක් නෑ. ඔතන තිබාතේ ප්‍රශ්නාර්ථය ගන්න පුළුවන්.
ගච්ඡ.
හරි.
ගච්ඡි.
ගච්ඡ. ඔව්. ගමිස්සති කියන පදේ ගොඩක් එනවා. හරි.
කොළඹ හැදුවේ. ආ ගා. මෙතන නෑ. උත්තම පුරුෂයි මධ්‍යම පුරුෂයි ප්‍රථම නේ පළවෙනි ප්‍රථම පුරුෂයි උත්තම පුරුෂයි කියන්නේ.
ඔව් ඔව්.
එතකොට ගමිස්සති කියන්නේ දැන්
මේ තියෙන්නේ චතුත්ති පදනේ. දැන් අර කතාව කිව්වේ උක්ත පද සම්බන්ධව. උක්ත පදය පුරුෂ දෙක වුණා. දැන් මේකේ උක්ත පදයේ කෝ ප්‍රථමාවෙන් තියෙන්නේ. උක්ත පද එකයි මේකේ තියෙන්නේ. කෝ කියන පදේ විතරයි.
උක්තපදුණත්
විතරයි. ආඛ්‍යාතයේත් එක සම්බන්ධი තියෙන උක්තපදේනේ. අනිත් ඒවා ඉතින් කොහොම වුණත් කමන්නේ.
කෝ කියන එකත් එහෙම තමයි
නේද? ඔව්. කෝ කියන පදේ ප්‍රථමානේ තුන. මේ ප්‍රථම පුරුෂයනේ. හරි.
මාතරට කියන්නේ.
මාතරට.
මහාතිත්ත කියලා කියන්නේ මාතොටනේ.
මාතොට.
ඒ තැනක ඉතින් ඒ නමම තමයි කියන්නේ. මාතර නගරම්. මාතර නගරම්. මොකද ඒ නංගන් වෙන භාෂාවක තියෙන නමක් ගමක් කියන්න. ඉතින් ඒක වෙනම මේ පරිවර්තනය කරන්නේ ඒ නමම කියන්න. එහෙම හදවු නනුත් තියෙනවා ඒ පුරාණේ ඉඳන් ඒ නම් පාවිච්චි කළා නම් පාලි භාෂාවෙන් ඒ නම් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපි නම් හදන්න යන ඒවාට වඩා ඒ නගරේ නම කියලා නගරම් කියලා කියන එක තමයි හදන්නේ. දැන් ලන්ඩන් කියලා කියනවා. දැන් කොහොමද යෝග පරිවර්තනය? ලන්ඩන් කියන්නේ කොහොමද පාටියට පරිවර්තනය කරන්නේ? නේද? ජම්බුකෝල පට්ටන. ඔව්. ඒ හේතුව පැරණි දැන් මහා වංශාදී ඒ නම් තියෙනවා. පාලි වචන.
ඈ ලන්ඩස්මින් කියලා ගන්න. සත්‍යයෙන් අවසන්.
ඒ කියන්නේ ලන්ඩන් නගරස්මින් කියලා. එතෙන් උද්ෘත කරලා හරි එතනක ඒ ටික උද්ෘත කරලා නාම නගරස්මින් හරි ඒ විදිහට හරි අපි එන ඉක්මනට ඉතුරු ටිකක් කියාගෙන යමු කීපයක් ගැටලු තෙන් තියෙනම් අහමු බලන්න හතර වෙනි එක දැන් හරිනේ නේද තව ඒ තැනක දැන් මේ සිංහල කොටස පරිවර්තනය කරන්න හුරු වෙන්න කරන්න තියෙන හොඳම දේ වාක්‍ය ලියා ගන්න ඕන ඉස්සරලා ලියාගෙන ඒකේ මොන විභක්තියේද මේ පදය කියලා යටින් ලියා ගන්න ඕන ඉස්සරලා මුලින්ම හුරු වෙද්දී මේක මොන විභක්තියේද ඊට කලින් ලියා ගන්න මේක මොන පදයේද මේකේ උක්ත කර්තෘ පදයේද කර්ම පදයේද සම්ප්‍රදාන පදයේද එහෙම නැත්නම් අපාදාන පදයේද අයිතිය හංගවන පදයේද ආධාර පදයේද ඒ ටික ලියා ගන්න. ඊට පස්සේ ඊට අදාළ අර්ථය කියවෙන විභක්තිය මොකද්ද කියලා යටින් ලියනවා. උක්ත කර්තෘණං ප්‍රථම කර්මේනං ဒုတိය. ඒ විදිහට ලියා ගන්න. ඒ ලියාගෙන පරිවර්තනය කරගෙන යනවා. එතකොට ඔක අමාරු වෙන්නේ නැහැ. මුල් කාලේ ටිකක් මේ විදිහට කරලා හුරු වෙන්න ඕන. එහෙම කාලයක් කරගෙන යද්දි ඊට පස්සේ ආයෙ ලියන්න ඕන නෑ ලියන්න නැතුව පරිවර්තනය කරන්න හුරු වෙනවා. අපි ඉස්සරහට කොහොමත් දැන් මේ පොත ඉවරුණාට පස්සේ දවස් කීපයක් අරගෙන ටිකක් වැඩිපුර සිංහල පැත්තයි ඒත් එක්කම තව අර පිරිවෙන් පොතක් වගේ ටිකක් ඉක්මනට කරගෙන යනවා දවස් දෙකක් තුනක් විතර වගේ මේ ටික අපහු තව ටිකක් හොඳට ඔළුවට වැටෙන්න. ඒ කරලා ඊට පස්සේ තමයි දෙවෙනි පොත පටන් ගන්න. දවස් සමහර විට දවස් තුනක් විතර වගේ හරි ඉක්මනට ඒ ටික බලාගෙන යනවා. ඒ වෙද්දි හැමෝටම හොඳට හුරු වෙලා තියෙන්න ඕනේ මුල් බැරි වුණේ ඒවා ටික. හරි.
ආනත
11 වෙනි. 11
වෙනි.
ඒක අමාරු නෑ එච්චර නේ.
මේ කතමේද?
කවර කෙනෙක් කියදේද? කෝ කියලා ගන්න පුළුවන්.
එතන මල්වාක් කියන්නේ.
ඔව් ඒකේ කෝ එකේ බහුවචනේ ගන්න. කි.
අටවෙනි එකේ තමයි මෙලවර කියවහම ඉමාම්හි නගරම්නේ
පුළුවන්. ඔව් ඉමාස්මින් නගරේ කියලා. ඔව් ඔව්.
කවර කෙනෙක් මරුලා උද කියවන හරිද?
ඔව්. කවර කෙනෙක්ගේ කතෘ පදේ ප්‍රථම බහුවචනයි. ඒ තැනක ඒකවචන බහුවචන බව හඳුනා ගන්න ක්‍රියාපදින් බලන්න ඕනේ. ක්‍රියාපදේ බලපන්න තීරණය. ආපන ආපන කියලා කියනවා. ආපන ශාලා කියලා කියනවා. ආපනං කියලා කියනවා.
ආපන ශාලා කියලා දෙන්නේ කියන්නේ අර කෑම.
වෙළඳ සැල කියන එක. වෙළඳ සැල.
වෙළඳ සැලේ එක් වෙළඳ උට. ඒ කියන්නේ චට්ටිනේ.
වෙළඳ
10 වෙනි වෙළඳ සැලේ එක් වෙළඳ උට දීමට
ගිනා. වෙළඳ සැලෙහි ඕකනම් සත්තමී අර්ථයක් පේන්නේ. සත්තමී වෙළඳ සැලෙහි ඉන්නා වූ ගමෙහි ඉන්නා වූ ඒ වගේ අර්ථයෙන්. එතකොට ගමෙහි ඉන්න මිනිසා. එතකොට ගම ආධාර කරගෙන ඉන්න මිනිසා. එතකොට වෙළඳ සැල ආධාර කරගෙන ඉන්න මිනිසා. ගෙදර ආධාර කරගෙන ඉන්න මිනිසා ඒ වගේ අර්ථයෙන්.
සප්තමී පුළුවන් එහෙම කියන්නත් පුළුවන් වෙළඳ සැලෙහි තිබෙන බඩු පුළුවන් වෙළඳ සැලට අයිති බඩු කියලා චට්ටියෙන් කියන්නත් පුළුවන් ඒ තැනක ඔය චට්ටි සප්තමී දෙක බහුලව එක අර්ථයේ යෙදෙනවා පාලි භාෂාවේ ඉස්සරහට ව්‍යාකරණ තව ඉස්සරහට කතා කරන් යද්දි තේරෙනවා ඒ අර්ථ දෙකේම දෙකෙන්ම එක විදිහට ගන්න පුළුවන් හැම එකම නෙවෙයි සමහර තැනක
එකතු කර කියන්නේ කඩාරක් කරන්නේ එකතු
කරන මොනවද
පස්සෙනිය හෙට
උන්නේ ඒ තැනක නම් කඩාරස් කළ කියන අර්ථය ගන්න ඕචිනිත් ඕචනාති කියන පදේ
එකතු කර කියන එක නෑනේ
ඕචිතුම් එකතු කරනවාට කියන්නේ චිනාති කියන පදේ චිනාති
චිනාතුන් කියන්නේ
ඈ චිනිතුන් චිනිතුන් එකතු කරන්නට ගැටලුවක් මේ දැන් හැබැයි කඩලානේ එකතු කරන්නේ ඒ නිසා ඕචිනාති කියලා එක ගන්න තව ගැටලු තියෙනවද නැත්නම් අපි ඉක්මනට මේක නවත්තලා අර පොතේනම් තව පොඩ්ඩක් කතා කරලා නවත්තනවා ඇති දෙහන ඇති ද බලන්නේ හරි අපි එහෙමනම් මේ තව යෝජනාවකුත් තියෙනවා පිරිසගේ සතියකට දවස් දෙකක් විතර වගේ කළොත් හොඳයි ටිකක් වැඩ වැඩි නැත්තම් එහෙම කියලා. හැබැයි ඉතින් මම දකින්නේ මෙහෙම එකක් මේ ඒක කමන්නේ හොඳයි. ඒ ටිකේ හැබැයි හොඳට කරගෙන ඉන්න ඕන. ඒ ටිකේ ටිකක් මහන් කියලා මේවා කරගෙන ඉන්න ඕන. දැන් භාෂාවක් සාමාන්‍යයෙන් වැඩිපුර යෙදෙනවා නම් වැඩිපුර කියන්නේ හැමදාම දිනපතා පොඩි වෙලාවක් හරි යෙදෙනවා නම් ප්‍රගුණ වීම වැඩි. එහෙම නැතුව අඩු වෙනවා නම් ප්‍රගුණ වීම අඩුයි. ඒ නිසා ඉතින් අපි ඉගෙන ගන්න කාලේ දිනපතා වගේ කෙරුණා. මෙච්චර වෙලාවක් කෙරෙන්නේ නැහැ සමහරට පැයක් විතර වගේ.
බොහෝතරම තේබලන් දෙන්නේ
නැහැ. පැයක් විතර වගේ එහෙම දිනපතා. කවුද දැන් එහෙම දවස් දෙකක් වගේ කෙරෙනවා නම් ඒකට කවුද කැමති? දවස් දෙකක් කෙරෙනවා නම් හොඳයි කියලා කවුද?
කවුද කියන්නේ?
කවුරුද?
යෝනේ
අගර බය වෙන්න ඕනේ අපි කමන්නේ කිය වැඩි කැමැත්ත අපි බලමු
මන්නේ
නේ අකමැති අයත් ඉන්නවද? එහෙම දවස් 3ක්ම කරන එක හොඳයි කියලා. එහෙමත් නැද්ද? ඒකට
එක දවසක් දෙක කැමති. දවස් 3ක් කරනවා නිකන් කැමතිසන්නේ. දවස් 3ක් කරනවා.
දවස් 3කට කැමති.
අතුරුසන්නේ
කැමති මම පාරක් ගාන කරා. හතර. දෙකටම
දැන් හතර හතර. නේද? මේ අර හතර ගෝතම තුනකට නේ.
ගෝතම මන්සේ මොකටද ඉන්නේ?
මම තුනක් කරත් තමයි දෙකක් කරා. දෙකක් නේද? නේද? දෙකටම හතර දෙනා
හතර දෙනා ඉන්නේ. හතරක්
ඉන්නම් නේද? දෙක
මොකක්ද? හතරක් නේ.
ලක්කන තුනක් නේ.
ඇයි මේ මොන්නේ?
මෙතන තොන්නේ.
අපි ඒකට වැඩි කාලයක් ගන්න ඕනේ නේද? අපි මොකද කරන්නේ? මොඳ හොඳ ඉක්මනට යෝජනාවක්
කරන්න.
මාත් හිතන්නේ ඉතින් අර කාට හරි අපහසුයි නම් අපි අර එහෙම යන්නේ ඉතින් හොඳ නැහැ. ඒ නිසා ඉතින් අර මගේ පෞද්ගලික අදහස ඇතරම හැමෝටම උදව්වක් කරන අදහසින් තමයි ඉතින් මේක ඇතරම පොතක් ඉවර කරන අදහසින් කරන වැඩක් නෙවෙයිනේ. ඉතින් තව පිරිසකට ඉතින් අර අපි මේකට හදිසි වෙන්න ඕනත් නැහැ ලොකුවට. ඉතින් අනිත් හැමෝටම උපකාරයක් වෙන විදිහට අපි ඉතින් එහෙනම් ඉතින් දවස් දෙකක් කරමු කමන්නේ. එහෙම නොත් අපි බ්‍රහස්පතින්දයි ඉරිදයි කරන්නේ. බ්‍රහස්පතින්දයි ඉරිදයි. එතකොට ඊළඟ අංග හරවාදා නැහැ. ඊළඟ ලබන ඉරිදට තියෙනවා. ඊට පස්සේ ආයෙ ඊළඟ බ්‍රහස්පතින්දයි. අපි මේකට ලොකු කාලයක් ගන්න යන්න හොඳ නැහැ. මොකද භාෂාවතරණේ පළවෙනි පොත කියන්නේ ගොඩක් අමාරු පොතක් නෙමෙයි. ඒකේ ලොකුවට ව්‍යාකරණ ඉගැන්නෙන්නෙත් නැහැ. තියත්ත කතාව කියන්න එපා ඈ නේද? ඒක නිසා ඉතින් ව්‍යාකරණ ඉගැන්නෙන්නේ දෙවෙනි පොතෙන්. ඒක නිසා දෙවෙනි පොතට අපි ටිකක් ඉතින් උත්සාහයෙන් මීටත් වඩා උත්සාහයෙන් දැන් මේකටත් ලොකු උත්සාහයක් දිනනවා. දැන් තේරෙනවා ඇති මේ හරියට එද්දි තව ටිකක් අමාරු වෙනවා දැන්. ඒ නිසා මේ ටික තව ටිකක් වැඩිපුර යෙදিলা. දෙවෙනි පොත මීට වඩා ටිකක් යෙදিলা කරන්න ඕන. ඒක නිසා ඉතින් එතෙන් ආපහුම අපි මොනවා මොනවා හෝ ඉතින් ක්‍රම ටිකක් ඉතින් බලමු. දැනට තව ටිකක් පිරිස එකතු වෙලා අනිත් අය එක්කත් කතා කරගෙන කරගෙන යමු. ටිකක් ඉතින් කරන්න තියෙන්නේ ඒ එදා කරන කොටස අපහැදිලි තැන් මොනවා හරි තියෙනවා නම් කාගෙන් හරි අහන්න. දැන් පාලි භාෂාව දන්න තවසන්හන්තිලා ඉන්නවනේ කාගෙන් හරි කමන්නේ අහලා තමන්ගේ වැඩේ කරගන්න. අපහසු මනා හරි තිබුණොත් මම නම් කියන්නේ ඉතින් කාගෙන් හරි කමන්නේ අහගෙන කරගන්න කියන්නේ. ඉතින් ඒකෙදි තව ලබනෝරු සන්නහන්සලා, හීන ටිගරු සන්නහන්සලා, පත්තිනිගමු සන්නහන්සලා ඒ වගේ පාලි භාෂාව දන්න තව සන්නහන්සලා ඉන්නවනේ විමල කිතියාසුතුමා ඒ වගේ කවුරු කවුරු හරි එක කතා කරගෙන තමන්ගේ වැඩේ ඉතින් කරගන්න මේක ඉතින් දහමක් ඉගෙන ගන්න අපි මේවා කරන්නේ. ඒ නිසා කාගෙන් හරි කමන්නේ දන්න දේ කරගෙන මෙයා කරගමු. තව මොනවා හරි ගැටලු තිබුණොත් ඉතින් මටත් පුළුවන් විවේකයක් තියෙන වෙලාවක් වුණොත් ඉතින් උදව්වක් කළ හැකි. අපි එහෙමනම් මේ විදිහට ඉතින් කරගෙන යමු නේද? ඊළඟ දවසේදී ඊළඟ අභ්‍යාසෙ ඉච්චර අමාරු නැහැ. හැමෝම කරන්න ලියන්න කියලා මම කියන්නේ නැහැ. හැබැයි බලලා උත්තර බලාගෙන ඉන්න. නේද? උත්තර බලාගෙන ඉන්න. ඉතින් ලියන්න කම්මැලි නම් ලිවෙ නැතුවට කමන්නේ. හැබැයි ලියනවා නම් ඉතින් හොඳයි තමන්ට තමන්ගේ දැනීමට. ඉතින් බලලා අනිවාර්යයෙන්ම කියවන්න පුළුවන් මට්ටමට හැම එකක්ම ඒ විදිහට මෙයා කරගෙන ඉන්න. ඒකට ඉතින් අපහසු වෙන්නේ නැහැ ඉස්සරහ කොටස අල්ලන් යන්න පුළුවන්. නිකම්ම වෙන්නේ තමන් අර වැඩි යෙදුනේ නැත්තම් තමයි බැරි වෙන්නේ. ඒ නිසා ටිකක් අපි යෙදිලා මෙයා කරගෙන යමු. ඉතින් සමහර විට ඉතින් එකපාර අහු වෙන්නේ කාට වුණත් ඒ ඉතින් හැටි. සමහර විට මේ කීප වතාවක් සමහරට බලන්න ඉන්න පුළුවන්. කාලේ සමහර විට වෙන කටයුතු නිසා මගේ ඇරෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් ටිකක් වෙලාවක් හදාගෙන බලලා නේද? හරි. අපි එහෙනම් ඉක්මනට පොඩ්ඩක් පිරිවෙන් පොතත් චුට්ටක් කතා කරලාම නවත්තමු නේද?
පාඩම 113 පිටු අදින් අදලා දේරු. ඔව්. ඒක මේ බාසති කියන
වචනේ කියයි කියාවගෙන මේකට මේ බාසති වෙන්නුනේ කියලා හිතුවා. යට එක බාසතු කියලා
හදාගන්නවා.
බාසතු. බාසතු. ඒවා මේකෙන් ලකුණු කරලා තියෙනවා. අහු වෙලා
නැහැ.
113 දෙවෙනි පැත්තේ. ඒවා මේ හදලා තියෙනවා මේ පොත්වල. ඒ පස්සේ බලලා හදාගන්න. හරි. එහෙමනම් පළවෙනි පාඩම කියමුද? ගෞතම වංශාවස්මම පටන් ගමු බලන්න එහෙනම් මේ.
මේකනේ.
ඔව් ඔව්. එච්චර අමාරු නෑ. පිටුවක් විතර වගේ කියන්න පුළුවන් මං හිතන්නේ. රූපයක් එහෙම ඇඳලා තියෙන.
මේකනේ.
ඔව්. ඊටත් මුලින් මං හිතන්නේ කොටසක් තියෙනවා. කියන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ රූපයක් තියෙනව නේද? එතන යටින් මොනවා හරි තියෙනවද?
ආ.
කියමු ඉක්මනට.
තේරුමත් එක තේරුමත් එක කියමු.
කෝ අයම් මේ කවුද? අයම් බුද්ධෝ මේ බුදුරජාණන් වහන්සේ. කෝ ඒසෝ ඒ කවුද? ඒසෝ බුද්ධෝ ඒ බුදුරජාණන් වහන්සේ. කෝසෝ කවුද?
කවුද ඒ?
කවුද ඒ? සෝ බුද්ධෝ ඒ බුදුරජාණන් වහන්සේ.
දෙවෙනි පැත්තේ මොකක්ද තියෙන්නේ? මට නම් පේන්නේ
ලුක්කෝ
අයන් කියන්නේ මේ ඉම ශබ්දයේ ප්‍රථම ඒක වචනේ මේ කුමක්ද?
මේ කුමක්ද? අයන් ලුක්කෝ ඒ ගස
මේ
ගස කෝ ඒසෝ
අර සෝ කියන්නේ ඒ කියන එකයි ඒක. සෝ කියන්නේ සෝ කියන්නේ ඒ කියන අර්ථය. ඒ කුමක්ද?
ඒ කුමක්ද? සෝ රූපෝ ඒ ගස.
හා කෝ කෝ අයං මේ කවුද? අයං කාකෝ කෝ ඒසෝ
මේ කාක්කෙක්?
මේ කාක්කෙක්. කෝ ඒසෝ මේ කවුද? ඒසෝ
අර කවු අර එහෙම නැත්නම් මේ කියන අර්ථය ඒත ශබ්දයේ තියෙන්නේ.
කෝ ඒසෝ අර කවුද? ඒසෝ කාකෝ කෝ කෝසෝ ඒ කවුද? ඒ කවුද? සෝ කාකෝ එතෙම
ඇති. ඊළඟට රතනානන්ද ආයස්ම හැමෝටම අපි ඕනේ නෑ නේද? කීපයක් කතා කරලා නවත්තුමු. ඉස්සෙල්ලා නම කියලා ඉන්නේ නැත්තම් මේ මොකෙක් ගැනද කියන්නේ දන්නේ නැතුව නේද? හරි. ඇති. අර මේ අර කවුද කියලා කියන්නේ? ඒ කවුද? ඒ ඇති. කියන බාන ධම්ම විචය ආස්මත් එක නැත්තම් කම්මැලි හිතේ ඉන්නේ නේද ටිකක්? හා
ආචාර්යව
ටිකක් ඉක්මනට අපි කියමුනේ.
සෝ ඒ කවරෙක්ද?
කෝ අයන් නෙමෙයිද තියෙන්නේ මුලින්?
කෝ සෝ හා ඒ කවරෙක්ද? සෝ ආචාර්යව ඒ ගුරුවරයා කෝ අයන් මේ කවුද? අයන් ආචාර්යව මේ ගුරුවරයා කෝ ඒසෝ කවුද? ඒසෝ ආචාර්යව අර ගුරුවරයා
විනේ විසුද්ධියස් මත එකක් කියන්න බලන්න නැත්තම් කම්මැලි ඉනි ටික. දැන් නිදි මත එන විලාවනි කඩියට නේද?
කවුද ඒ? සෝ පිස්සෝ. ඒ පිස්සයා.
ඇති ඇති. විනේත්‍රියස් මත එකක් කියන්න බලන්න.
ඔයයන් පිස්සෝ. කවුද ඒ?
කෝ අයන් මේ කවුද?
මේ කවුද? මේ පිස්සේ.
තවත් එකක් කියන්න. ඒ ටික ඉවර ඉවර නැද්ද?
මේ මායිමයි ටික නේ. කෝ ඒසෝ. ඒසෝ පිස්සෝ.
තේරුම කිව්වේ නෑ නේ.
ඒ
කෝ ඒසෝ. අර
අර
එකක් කියන්න කච්චපෝ කැස් බෑවා ඉබ්බ මේ කවු අයන් මේ කච්චපෝ අර ඒ නෙවෙයි අර ඒ කිව්වොත් ළඟ නැති කෙනෙක් ගැන සාමාන්‍යයෙන් පේන්නවත් නැති මට්ටමේ වගේ කෙනෙක් සම්බන්ධව තමයි අපි බොහෝ විට ත ශබ්දය යොදන්නේ. ඕකේ මං කිව්වා ළඟම තියෙන දෙයක් සම්බන්ධව ඉම ශබ්දය. ඊට ටිකක් දුර තියෙන දෙයක් සම්බන්ධව ඒත ශබ්දය. ගොඩක්ම දුර තියෙන දෙයක් සම්බන්ධව තමයි ත ශබ්දය. එතකොට ඉම ශබ්දයේ ප්‍රථමාව තමයි අයං. ඒත ශබ්දයේ ප්‍රථමාව තමයි ඒසෝ. ත ශබ්දයේ ප්‍රථමාව තමයි සෝ. හරි. එහෙම දුදී. ඔය ටික අපි කතා කරා නේද? හරි.
කැස් බෑවක ඉපද දෙකම එකම නමක්
කියන්නේ. මට වෙන නමක් මතක නැහැ. මම පොඩ්ඩක් බලන්න මේක. හරි.
ඒක
තරස් කියලා කියන මොකද්ද? කලු හිස් වලසා කියලා තියෙන්නේ නේ. තරච්ච. ඒ
බලස්වර්ගයම
මම නම් දන්නේ අතරම. ඒ සතාගෙන් නම් දන්නේ. තරච්ච. වලස් තරස් කියලා. කරබානා වලස් කියලා කියනවා. කරබාන ඉන්න වලසෙක් වෙන්නේ නැති නේද?
සමාවේගෙද කියන හරක්කුවේ.
හරක් නෙවෙයි හරක් නෙවෙයි ඒ තරස් මාස් අකැපයි
ඒක තියෙන දක්නා මේ ඒ හරක් මාස්තාව ගියාම හරක් පස්සේ නෙලෝ
ඒ වෙන්නේ මේ දරුණු සතෙක් දරුණු සතෙක් තරස්
හරක්
නෑ තරස් තරස් කිය තරච්ච කියලා කියන වලස්සු වගේ වර්ණ කරබාන වලස් කියලා කියලා තියෙනවා. يعني වලස්සු කුලේ සතෙක් කියලා තමයි තියෙන්නේ. අච්චතරච්ච කියලා කියන්නේ. හරි. ඇති එහෙනම් නේද අදට? පාඨමංජරියත් කියන අදහස තිබුණා අද වෙලාව මදි. ඊළඟ දවසේ පාඨමංජරියත් කියනවා. මේකේ ওই පිළිවෙලටම ඔක්කොම අපි කියාගෙන යන්නේ නැහැ. ඊට පස්සේ ආපහු පාඩම් කීපයක් හරි පිටු කීපයක් ඇරලා ඊළඟට මේ පළවෙනි පොතේ ටිකක් අපි කියවනවා. ඩොට් ටිකක් අර මේවා හුරු වෙනවා.
හොඳයි එහෙනම් අද අපි
නතර කරමු. තව මොනවා හෝ ගැටලු තියෙනම් ඉක්මනට කියන්න බලන්න
මෙහෙම.
සන භූරි පඤ්ඤ කියන. ඒක නම් පොඩ්ඩක් බලලා කියන්න ඕන තමයි. භූරි පොළවට කියන. භූරි කියලා කියන්නේ පොළවට. තින් පොළොව වගේ ස්ථාවර ප්‍රඥාවක් තියෙන කියන අර්ථයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොළොව වගේ ෘතුල ප්‍රඥාවක් තියෙනවා කියන මේ අදහස වෙන්නත් පුළුවන්. මේක පොඩ්ඩක් බලන්න ඕන අර්ථය. ගැඹුරු කියන අර්ථය. ගැඹුරු. මම බලලාම කියන්න හැදී. ඒ තැනකේ නිරුක්ති තියෙනවා මේ පදවලට. මේ හේතුව නිසායි මේ විදියට කිව්වේ කියලා. ඒක අපි බලලාම නැතුව ඒතෙන් කියන්න හොඳ නැහැ. අපිට දැන් ගාථාවක තේරුම් එහෙම දවස් කීපයක් බැරි වුණා නේද කතා
කරන්න.
වටිනවා. අපි ඒ ටිකත් හිමීට මෙයා කරගෙන යම්. මට පොඩ්ඩක් මතක් කරන් දැන් මේ වගේ දවස්වල අර මේකට වැඩි වෙලාවක් අපිට ගියානේ. ඉතින් ඒ ටිකත් වැදගත් නේ අපිට. එතකොට හුරු වෙනවානේ අර ටිකක් නේද. ඊට පස්සේ ඉතින් ගාථාවක තේරුම් Tamanටම හදා ගන්නත් පුළුවන් ඒ ටික පුළුවන් වුණා. අපි අදට නවත්තමු. ඉතින් ඒ අද දවසෙත් අපි මේ රැස් කරගත්තු සෑම කුසලයක්ම අපි සෑම සියලු දෙනාටම තිය වගේම අපිට ධර්ම විනය කියලා දුන්න ඒ ගුරුතුමන් වහන්සේලා සෑම සියලු දෙනෙකුටමත් ඒ වගේම අපිට පිරිසිදු පැවිද්දක් උපසම්පදාවක් ලබා දුන්නු අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සෑම සියලු දෙනෙකුටමත් ඒ වගේම මේ ශාසනීය චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන දෙවි දේවතා බ්‍රහ්ම යම්තා පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටම මේ කුසල් අනුමෝදන් වෙන සියලුම සත්ව ප්‍රජාවටත් ඒකාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉතාමත්ම ඉක්මනින් අවබෝධ කරගැනීම පිණිසම හේතු වේවා කියලා පින්නම් පින්නම්.